ඒකමාරකට කිතු කාලයක් අරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා ඉතින් අපි මම ඉදිරියට ප්‍රශ්න ඒක මේ අපිට කියන්න පුළුවන් අපි කන්නාඩියකින් අපේ මූණ බලනකොට අපිට පේන්නේ අපේම පිළිබිබුව. හැබැයි පිළිබිබුව කන්නාඩිය ගුණයක්. කන්නාඩිය අඳුරු සහිත නම් දැලි බැඳිලා තියෙනවනේ අපේ පිළිබිබුව පේන්නේ විකෘත වෙලා. එතකොට අපි අපේම ගතිය නැත්නම් රූපයේ ගතියක් අපි තියෙන රූපය කන්නාඩියෙන් බලනකොට නැවත නැවතත් බලන්න කන්නාඩියේ ස්වභාවයත් ඉබේම අපිට වැටෙන්න පටන් ගන්නවා. අපි පිළිමේකව ලබා දෙන කන්නාඩියේ ස්වභාවයත් පේනවා. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේගේ ක්‍රමයේ තියෙන්නේ රූප ධර්මයක් පිළිබඳව හිත නැවත නැවතත් යොදවනකොට රූප ධර්මයන් විනාශ වෙමින් යනකොට ඒ වෙනස් වෙන තාලෝට හිත වෙනස් වෙන හැටි දීර්ඝ චක්‍රයක් බලන යනකොට තේරෙන්න පටන් ගන්නවා. එව නැතුව හිත කියලා කියන්නේ මායාකාරයක් නම් එයා පෙන්වන්නෙම මායාවක් අපිට. ඒක කියනවා මෙන්න මෙහෙම ඒක කල්පනා මහත්තයාගේ පොතේ තියෙන්නේ මේ ලෝකය කියලා කියන්නේ විඤ්ඤාති මාත්‍රයක් නම් මුන්නම් බාර ගන්න පුළුවන් නැත්නම් නිකන් ඉඳ පුළුවන්. මේ ලෝකය කියලා කියන්නේ හිතෙම උපදයක්. උත්තරජානසික ධම්මපදයේ තියෙන මනෝපොබ්බංගම ධම මනෝසෙට්ටා මනෝමය මනෝමය දෙයක් නම් හිතනම් මේ ලෝකෙද මේ මෙතන මෙයා ඉඳගෙන ඉන්නක හොඳයි හරි නරකයි හරි මගේ හිතේ හැටියට වෙන කෙනෙක් ඒක බලපුවම වෙන විදිහකට බඳකින්නේ. ඒ නිසා මේක මනෝමය නම් ඒ කියනවා මේ ඇහැ මුළු ලෝකෙම දැක්කත් අද ඇහැට කවදාකවත් ඇහැ දකින්න බෑ. ඒකට වෙන කණ්ණාඩියක් ඕන. ලෝකෙ ඉතාමත්ම තියුණම වූ ඒ වගේම හොඳ ලෝහයෙන් හදන කඩුවක් තිබ්බලා ඒ කඩුවේ මුළු ලෝකෙම කපන්න උනාට ඒ කඩුවේ මුනත කඩුවේට කපන්න බෑ. ඒ වගේ මේක විඥානයේ මවණ ලද්දක් නම් මේක තුල කිසිම තැනක විඥානය දක්ව ගන්න විඥානයට බෑ. මවපගෙනම වන්න එයාට බෑ. නිසා අපි දකින්නේ ලෝකය විඥානය කියන කැලල හැර ඉතුරු ටික පේන්න තියෙනවා. මොකද ඒක මවලා තියෙන විඥානය නිසා. නිසා මුළු ලෝකෙම හොඳට හදාරන්න කියලා කියනවා මේ තුල හැංගිලා තියෙන මිසක මිනිහගේ ප්‍රകൃතිය පෙන්වන්නේ නැහැ. අද මැජික් කාර්ය ට්‍රික් එක පෙන්වන්න නැතුව දිකට මැජික් කරනවා වගේ. ඒ නිසා සරුවචන දක නාම ධර්ම හදාරන්න බෑ. රූප ධර්ම පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබන්න
නැතුව.
ඒක නිසා ප්‍රධාන වශයෙන් කියනවා රූපවල තියෙන නාම ධර්ම කුප්පණ ගතිය. නාම ධර්මයේ තියෙන රූප වෙන්කොට හඳුනා ගන්න ගතිය. ඒකේ තියෙන ක්වලිටි එක ගත්තාම රූපේ තියෙන රුප්පණ ගතිය හිත කුද්දනවා හිත කිචි ගන්නවා හිත ඉද්දනවා එනේ නාම ධර්මයේ කුප්පණ ගතිය තමයි රූපේ තියෙන්නේ කිප්පිල්ල උණුසුමක් සිසිලසක් කම්පණය කරන එක වෙන්කොල හඳුනා ගන්න ගතිය නාමයේ ගතිය මේ දෙන්න එකතු වෙලා තමයි මේ සංකලනයක් නැතුව පැවැත්මක් කියන්න බෑ පැවැත්මේදී මේ දෙක තියෙන නිසා රූපේ රුප්පණ ලක්ෂණයත් නාමයේ තියෙනා වූ වෙනක දෙකට දෙවේවල් වෙන්කොට හඳුනා ගන්නා ගතියක් කියන එකත් අපි දැනගත්තොත් රූපණ ලක්ෂණය රූපණ ගතිය රූපණ ගතියක් වෙන්නේ නැහැ නාම ධර්මයෙන් හඳුනාගත්තේ නැත්නම්. ඒ වගේම නාම ධර්මයක් පවතින්න බෑ රූප ධර්ම කියලා කුප්පවෙ නැත්නම්. මේ දෙන්නගේ තියෙන්නේ මේ සෙල්ලම යන්නේ. ඒ නිසා ඕනෙම සංසිද්ධියක් ප්‍රධාන වශයෙන් කඩනවනා නාම රූප දෙකට කඩතයි. නමුත් රූප ධර්ම ඕනනම් පඨවි ආපෝ තේජෝ කියලා කඩතයි. නාම ධර්ම ඕනනම් වේදනා සංඥා සංඛාර කියලා කඩතයි. සංස්කාර ඕනනම් තව 50කට කඩතයි. කොච්චර කරත් මූලික වශයෙන් තියෙන්නේ නාම ධර්මයාගේ තියෙන නාම ධර්මයක් කූපණ ගතිය තියෙන රූපයාගේ. රූපයාගේ වෙනස්කම් වෙන්කොට හඳුනා ගන්න ගතිය තියෙන නාම ධර්මයක්. ඉතින් අපිට බලන්න පුළුවන් සංසිද්ධියක් යටීමක් අද්දකීමක් මේ දෙකට වෙන් කරලා බල බලන එකෙන් තමයි අපි මේ නාම රූප පරිච්ඡේදය කියන්නේ සංසිද්ධියක තියෙන කුප්පණ ගතිය රූප ඒ වෙන්කොට හඳුනා ගන්න ගතිය නාම ඒ නිසා කියනවා ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරලා හඳුනා ගන්න ආස්වාසේ තියෙන සීතල ගතිය සීතල වශයෙන් සීතල වෙන්නේ තේජෝ ධාතුවෙන් ඒක වෙන්කොට හඳුනා ගන්නේ නාම ධර්මයෙන් ප්‍රස්වාස වාතයේ උණුසුම තියෙනවා ඒ තේජෝ ධාතුවේ ගරු ලක්ෂණය ඒක සීතල නෙවෙයි කියලා හඳුනාගන්නේ නාම ධර්මයි. මේ පුංචි වැඩක් තියෙනවා. හැබැයි මේක ලේස බීමයක්. ඒ වදින වදින එක කුඩු කර කර කුඩු කර කර කුඩු කර කර ඇතුළට 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 යනවා. ඕනෙම දෙයකට ලේස බීමයක් දාපම ඒක වට ඉස්සලා වදින දෙන කුඩු කරනවා. ඒක කුඩු පවුඩර් කරලා හැලුවට පස්සේ ඇතුළට එකට වදිනවා. ඒක එහෙම කඩාන 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 ඇතුළට යනවා. පුංචි බිඳිල්ලක් කියන්නේ. ඒක හෙළ ගෙඩිය ගැහුවා කඩාන කඩාන යනවා. ඒකයි කියන්නේ එක තැනකින් අල්ලගත්තා නම් සක්මන් කරනකොට කොතනකින් හරි අපිට තේරෙනවා නම් පය තියෙන ගොරෝසු බව වැටහෙනවා. දැන් ආයාස කරගට හොඳටම ඇති. මේ දෙක වැටෙන්න නම් මිනිහෙකුට ඕක වැටෙන්නේ අපට 50ක් තියෙනවා. ඒක තමයි තේරුම් ගන්න පොළවේ ගොරෝසුකමයි. කය පයේ තියෙන මුරුදු ගතිය ඇති බව ඔන්න තද ගතිය වැටෙනවා. වටහා ගන්න දැනෙන් වෙන් කර හඳුනාගන්නේ නාම ධර්මයේ රූපයේ තියෙන්නේ නාම ධර්මයට විවිධ රස ලබා දීම විවිධ කුප්පණ ගති ලබා දීම මේ විදිහට කරගෙන කරන ගියාම ඕක භාවනාවට කැන්සල් බාක් ෆාම් එකටම එන්න ඕනේ නැහැ.
ඒ නිසා අපි අඳුරන්නේ මේක හොඳ නරක වශයෙන්. හොඳ නරක කියන දාන තාකල් ස්වභාවය දකින්න බෑ. ඒ නිසා අපිට ඉස්සල්ලාම සිද්ධ වෙනවා sorry ඔන්නෝයි වෙන් කිරලා අයින් කරන්න. පූර්ව නිගමන අයින් කරන්න. මේ එන හැටි බලන ද්වේෂය ආපුවාම මූණ රත් වෙන හැටි අතපය විසිකන හැටි ඒක මේ මම නෙවෙයිනේ මගේ නෙවෙයිනේ ද්වේෂය ආව කාටත් එදී වෙනවා. ඉතින් ඔක නරකයි කිව්වොත් අපිට කවදාකවත් මේකේ වගතුක විස්තර දැනගන්න අපිට හැමදාම ද්වේෂය. මන් දන්නවා පැහැදිලිවම සීලයක් නැති සමාජයක් නැති එකනට මේක තේරෙන්නේ නැහැ. මොකද අපි ගත්තොත් ඉහළ මට්ටමකදී ද්වේෂය ආපුවාම ඒ ද්වේෂයට ඇවිල්ලා කරන්න තියෙන නාඩගම් ටික කරන්න පොඩ්ඩකට බලහගෙන ඉන්න විතරක් කරන්න. නිරීක්ෂණය විතරක් විපස්සනා විතරක්. ඒකට ද්වේෂය ඇවිල්ලා ද්වේෂයට වැඩි දෙල්ලම් කරන්න බෑ. ඉඩ දෙන්න ගමනේ බහිලා යනවා. බහලා යනකොට වෙන සම්පූර්ණ වෙනස් දෙයක්. ඒ මිනිහා නෙවෙයි. අපි බලන්න දැන් ද්වේෂයේ උග්‍රම තියෙන පොලිසියට අණ ගන්න කියලා උසාවියේ කියලා නඩු වල වහාම විනිශ්චයකාර කරලා මිනිහා මරලා දානවා. සිද්ධි ඉවරන ගම් බලා හිටියොත් ඒක සම්පූර්ණ වෙනස් දෙයක් වෙනවා. ඒ කියන්නේ ඒක නිසා උසාවියට නඩු යන ගණනට නඩුකාරය නඩු අහන්නේ නැහැ. මිනිහා දන්නේ ඔබල කොච්චර නඩු ගිනවත් හැමදාම මේක වෙනකොට තව එකක් ගිනවනේ ඌ කල්ලා. කල්දාන කල්ලා එනකොට අන්තිමට ඉඳන් ඕන නඩු ගන්න ගිය මිනිහා පරිමේ પરම්පරාව ඉවරයි. දෙවෙනි પરම්පරාව ඉවර දැන් තුන්වෙනි પરම්පරාව යන උසාවියේද මොකටද නඩුව දැම්මේ කොහෙද මායි මොකක්වත් උන්දන්නේ නැහැ. ඒක නඩු කරගෙන ඔබලට තේරෙනවද දැන් නඩු කියපු මැරිලානේ. උන් අඩි 6නේ ගත්තේ ඔක්කොමනේ අන්තිමට. උඹලට තියෙන උණු කතාල දාපල. ඒ නඩු කියන කට්ටිය නැහැ. මේ දැන් වහාම නඩු කරට ඕනේ ගාණක් දෙන්න. ඒ කියන්නේ සිද්ධි ඉවරනකම් බලන්න අයියා. යස් පාසු නැහැ. ඒ කියන්නේ ඉවසන්නා නිවන් දකි කියලා බුරුමෙන් කියන්නේ ඒකයි. ওই සිද්ධි චිර යක කළු පාටට આવත් ඔය බලන්න හිතුවත් බලන තරම් කළු පාට නැහැ. හිතන තරම් කළු පාට නැහැ.
නිසා සිද්ධියේ මැදදී තක්කමුක් වෙන්න එපා. ඒක තමයි අපි තියෙන තකතිරුකම. නැත්තම් මේ හැමක් දැම්මට පස්සේ මාළුවට අග්ගල ගැහුවොත් තමයි අහුවෙන්නේ. ඌ දන්නවනම් මේක හැම තියෙනවා. ඇතුලේ බිදිය තියෙනවා කියලා. ඌ හැම විතරක් කාලා බිදිය බේරලා බේරනවා. අපිට පුළුවන් බුදුසසුනේ ඉඳලා මුලමදාග දකින්න දන්නවනම් මේ ගත හැකි ධර්ම රසයක් තියෙනවා. ධර්ම රසය අරගෙන බිදියට අහුවෙන්නේ නැතුව මේක න්‍යාය ධර්මයක්. ඔක උඹටත් එකයි මටත් එකයි. තටමලා කරන්න දෙයක් නැහැ කියලා ඉවසගෙන යන්න ගත්තොත් මං හිතන්නේ ඔය අපි ඔය ඉදිරිපත් කරන දේ කාටවත් දිරව ගන්න පුළුවන් වෙයි කියලා. ඒගොල්ලෝ මේක වෙච්චර වටිනා මූල ධර්මයක් කියලා හිතා ගන්න බෑ. ඒක තමයි නිරුතුමා කියලා තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු එක ඔක්කොටම කරන්න පුළුවන් ද බැරිද කියන එක නම් මට තැකයි. හැබැයි කෙරුවොත් හරියන බව නම් මට සාතිකයි කියලා තියෙනවා. විශ්වාස කළා කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා. හැබැයි මේක ජනමාධ්‍යයටයි ජන විඥාණයටයි කියලා නම් හිතන්න එපා. ඒක මේ බුද්ධ ආගම මුළු ලෝකෙම බුද්ධ ආගම වෙයි මුළු රටම බෞද්ධ වෙයි කියන එක හිතන්න එපා. ඒක මේ සම්පූර්ණ ආගමට විරුද්ධයි. බොහොම කලාතුරකින් කෙනෙක් ඒ කියන්නේ පාටින පාරමී පිළිලා පිළිලා ගියාට පස්සේ තමයි මේ බුද්ධ දේශනාව ඉසමුතුනේ පිළි අරගෙන සියලු වැඩ බහා තබලා මේක උත්සාහ කළා බලන්න හදනේ මම මේ සිද්ධිය මුල මැදාග දකින්න තරම් මට ඉවසීමක් නැද්ද කොහොඳ නරක හරි වැරදි සදාචාර අසදාචාර මේ මොනම ඇඳුමක්වත් අඳන්නේ කොහේ හෙළුවෙන්න ඉඳරින්න සිද්ධියද එතකොට ඕකේ ඔක්කොම පේන්න පටන් ගන්නවා ශාන්ත
සිතිවිල්ල
ඇත්තටම සිතිවිල්ල බලන්න පුළුවන් වෙන්නේ සිතිවිල්ල ඒ වෙලාවේ නැගීමට හේතු වෙනා වූ රූප ධර්ම දිහා බැලීමෙන් තමයි. සිතිවිල්ලක් නැගින්න බෑ රූපෙකින් කුප්පැවුවේ නැත්තම්. රූපෙකින් ඉද්දුවේ නැත්තම්. කිචි කැවුවේ නැත්තම්. එතකොට ඒ රූපය අල්ලන්නේ හිතේ මනාපය හැටියට තමයි. අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් පොඩියෙකුට ඉඳුල්කට ගන්න වෙලාවේදී ඔක්කොම ලෝකේ තියෙන දේවල් දාලා පොඩියකම මැද තියෙනවා. තිබ්බට පස්සේ ඌයේ අල්ලන දේෙන් එයාගේ හිත අපිට හිතා ගන්න පුළුවන්. මේ අල්ලන දේෙන් අපි දන්නවා මේක තමයි රුචිය. එහෙම නැත්නම් මේ දරුව වතුරු ගහලා මොන විදියෙන් බැලුවත් දරුවට දන්නෙත් නැහැ මගේ රුචිය කොහෙද තියෙන කියලා. අම්මා දන්නෙත් නැහැ. ඊට වැඩ කරන්න දෙන්න ඕනේ. වැඩ කරනකොට එයා අල්ලන රූප ධර්ම අනුව මොන විදිය කෙනෙක්ද කියලා අල්ලතෑයි. ඇත්තෝ මේ දෙකට අපි ගියාම එයා කන්න හදන කෑම හරියට මේ පුද්ගලෙත් එක බැඳිලා තියෙන. මේ මිනිස්සු කන්නේ මේකම තමයි. බොන්ඩෝන මනුෂයා සැරබීමටම යනවා. එහෙම නැතුව බොම් පරිසම් මනුෂයා තෙල් කෑම කන්නේත් නැහැ, මේ සීනි කන්නේත් නැහැ, මෙන්න මොන හරි කාලා එනවා. ඉතින් අන්නේ විදිහට මේ ක්‍රියාවට නැගුවට පස්සේ එයා මේ වැඩ කරන රූප ධර්ම වලින් ටික තමයි හිතේ ස්වභාවය දැකගන්නේ. පිළිමිබුව දැකගන්නේ. නැතුව හිත හිත වශයෙන් අල්ලන්න බෑ, ඇහැට ඇහැ දකින්න බෑ කියන මූල ධර්මයේ මත.
ඔටොමැටික් ප්‍රොසෙස් එකක් වගේ තත්ත්වෙකට යනවා. ඊට වඩා කොහොම නිශ්චල තත්ත්වයකින් යමන් කියා බලන්න ඒ කඩිනම ගන්න ටිකක් අමාරුද? සමස්තයෙන් අමාරුද කියන්නේ. ඔකට කෙනෙක් පුරුදු වෙන්නේ ආනාපාන සතිය ගත්තොත් සුදුසුට ආනාපාන සතිය කාර්යයක් කරගෙන යනකොට තේම පටන් ගන්නවා නැති කෙනෙක් ඉන්නවා. එන් මේක හොඳ නම් මේක නරකයි. හැම දෙයක්ම තෝරන දෙකක් තියෙනවා. ඒක හරහා යන්නේ ඊට පස්සේ පටන් ගන්නවා. අතන සංසුන් බවක් ගාම නැතිවෙන්න පටන් ගන්න එක පාර්ථ සංස්කෘත බලන්න පටන් ගන්න තියෙනවා ඒක. ආයාසයෙන් කරොත් නන් ජජ්මන්ට් කියන්නේ
උපේක කිපේ කිචි කැවීම නිසා උපේ විසින් කුප්පන ගතිය නිසා මනෝවිඥානයක් ඇති වෙන්නේ ඒක මේ මේ කඥණීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උඹ අතීත ජීවිතයක් සිහිපත් කරනවා නම් يعني පෙර විසු කඳ පිළ සිහිපත් කරනවා එදා පැවති නාම රූප පදනම් කරලා තමයි අද සිහිපත් කරන්නේ එදා පැවතිච්ච නාම රූප පිළිබඳ මතකයක් තමයි අද සිහිපත් කරන්නේ. එෂා එදා රූප තිබිලා තියෙනවා. ඒ රූප මතින් තමයි අපි මේ නාම රූප සංකල්ප කරන්නේ. ඒක නැවත සිහිපත් කරාට ඒ ශක්තිය අරන් තියෙන්නේ අර මුල්ෙච්ච නාම රූප දෙකේ. ඒකට මෙන්න මෙහෙම කියනවා අපි ගහකට ගෙඩියක් හදන්න යන්නේ ගහ මුල දෙකේ උඩට. නමුත් කෙනෙකුට කියන්න පුළුවන් ඒක තමයි එකම ක්‍රමය කිව්වොත් කියන්නේ නැහැ කුරුල්ලෝ ඇවිල්ලා උඩින් ඇවිල්ලා කාලා යන්නේ. කොහොමද? එතකොට ඒ අර මහායාන ගුරුවරයෙක් කියලා තිබුණා ඒ කුරුල්ලත් මේ ඉගිලෙන්ද ශක්තිය ගන්න පොළවෙන් තමයි. ඒක තමයි පස්සේ උඩින් ඇවිල්ලා කන්නේ. ඉතින් එකම ක්‍රමයයි තියෙන්නේ. මේ වර්තමානයේ තියෙන නාම රූප දෙක තමයි ওই තියෙන සෑම ඥානයකටම හේතු වෙන්නේ. කවදාකවත් රූප ධර්මයකට තනියම ජීවත් වෙන්න බෑ. ජීවත් වුණාට ඒක සංස්කාර කියලා කියන්නේ අපි. නාමයට ගැටුණාට පස්සේ තමයි සංස්කාර වෙන්නේ. ඒ වගේම නාම ධර්මයක් තිබුණාට ඒක රූප ධර්මික කුප්පන්නේ නැතුව නිකන් නිසල ජල කඩක් වගේ ඒක ජලයේද මොකද්ද කියලා හොයන්න බෑ ගලක් දාන්න ඕනේ ඒක හෙල්ලුම් කාට පස්සේ තමයි ජලකඩ තේරෙන්නේ. ඒක මේ හිත රූපයගෙන් ක්ලිප්පෙන් නැතුව තිබුණාට ඒකට හිත කියන නම පාවිච්චි කරන්න බෑ කියලා කියනවා. ඒක විසංකාරගත හිතක් මේ හිත කියන නම ඊට පස්සේ අල්ලන්නේ නැහැ යාට. එතකොට ඇති වෙන විඥානේ අනිදර්ශන විඥානයක් ඒ විඥානේ දර්ශනෙ වෙන්නේ නැහැ. ඒ විඥානේ ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ මොකද රූපෙකින් කුලප්පු කරලා නැහැ. රූපෙකින් කිචි කවලා නැහැ. කිචි කවපු ගමන් රූපේ හැටියට ඒ විඥානේ සැලෙන්න ගන්නවා. ඒ සැලීම අපිට තේරුම් අරගන්න පුළුවන් අරගෙන් කිපෙන හැටියට වැඩිය මේකෙන් කිපෙන හැටි වෙනස් ඒ නිසා මේක පටවි මේක ආපෝ කියලා ඉතින් හිත වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙන දෙයකින් නොකිපිච්ච කිචි නොකවිච්ච කුපිත භාවයට පත් වෙච්ච නැති විඥානේ අනිදස්සන විඥානේ කියලා කියන්නේ විඥානේ ප්‍රකාශ භාවයක් නැහැ. ඉන්න බවත් තේරෙන්නේ මේ ඒක කියන්නේ අවකාශයේ අභ්‍යවකාශයේ හැම වෙලාවෙම සම්පූර්ණ ආලෝකයේ තියෙන. නමුත් ඒකට අභ්‍යව අජත අවකාශ වස්තුවක් ගියේ නැත්නම් ආලෝකයේ තියෙන බව පේන්නේ අපිට. අන්ධකාරේ පේන්නේ. එනිසා චන්ද්‍රිකාවක් හරි මොනවාරි ගිය ගමන් ඕනම තැනක විශාල ආලෝකයක් තියෙන. ඒක ප්‍රකාශ වෙන්න බෑ ප්‍රක්ෂේප මේ මොනවා කියන්නේ මේ පරාවර්තනය කරන්න මොකක්වත් නැතුව. මොනවා හරි පරාවර්තනය කරන්න ගියාම අපිට වෙන්නේ මේ පරාවර්තකන වස්තුව දිලිසෙන කර නෑ දිලිසෙන්නේ හිර. හිලේ වැටෙන ආලෝකෙ නිතරම තියෙන නමුත් පරාවර්තනය කරන දුවිල්ලක් අතුර නැත්නම් ඒක අපිට පේන්නේ නෑ. අපිට හැබැයි ගියාට පස්සේ පේන්නේ යන වස්තුව දිලිසෙන එකක් කියලා. යන වස්තුව දිලිසෙන. ඒක කරන්නේ අර තියෙන සදාතනික ආලෝකයෙන් කොටසක් පරිවර්තනය කරලා එවන එක විතරයි. එනිසා හිත සූර්යාලෝකය වගේ හැම තැනම පැතිරලා තියෙනවා ඒක විදිහකට බලනකොට බුදුහාමසුගාවත් තියෙන ඕකමයි දේවදත්තකාව තියෙනත් ඕකමයි අපි ළඟ තියෙනත් ඕකමයි ඒකට වදින රූප ධර්ම මතින් ඒ ක්‍රියාත්මක කරන හැටි ඒකට අදාළ උපක්ලේශානුව තමයි වෙනස් වෙන්නේ මූල ස්වභාවයෙන් මොසිං වෙනසක් නැහැ නැත්තම් රූපයක් ඇහැට වැටෙනකොට චක්කුංච පටිච්ච රූපේච උපද්දචේ චක්කු විඥානං කියලා තින්නං සංගති පස්සෝ කෙනෙක් බුදුහාමසුරණත් එකයි මටත් නමුත් පස්සපච්චය වේදනා කියනකොටම අර හොඳ නරක හරි වැරදි අර වේදනාවට ගැව්වට පස්සේ බුදුහාමුදුරු ලකින්නේ වේදනාව වේදනාව වශයෙන් මම ලකින්නේ වේදනාව වර්ණ ගන්නවලා ඉතින් ඊට පස්සේ මම කියනවා නෑ නෑ ඕක මෙහිමයි මේක මෙහිමයි මම දැක්ක හැටි කියලා අපි රණ්ඩු කරන්නේ නමුත් චිත්ත විදියේ මුල් අවස්ථාව බුදුහාමුදුරණ සිද්ධ වෙන තාලෙම අපිට තියෙන අපි ස්වභාවයෙන්ම කිරි දෝල දුගම දාන ගතිය තියෙනවා එනේ න පෑදී දෙයට බරදී දාන ගතිය කියන එක තමයි යබ්බේ උරුම ගතිය උරුලෑ ගතිය කියලා කියන්නේ ජම්ම ගතිය මොන්න දෙයක් දැක්කත් ඒකට අපි අදාළ මොහොන් ටිකක් දාන දැක්කට පස්සේ අපි දකින්නේ අපි දාන මොහොන් ඉතින් අපි කියනවා එයා දකින් විදිහ නෙමෙයි මම දැක්කේ මම වෙනස් කියලා බුදුරජාණන්සේ ඒකත් දකිනවා මොහොන් නොදා දැක්ම දකින්නත් දකිනවා එසා කියනවා අනේ මේම තණ්හාවක් අනේ මේම ආතාවක් මිනිසුනි ලැබෙයිද මේ දැනසීමක් කියලා කියනවා අපිට කියන්නේ මොහොන් දාන්න පුළුවන්කම ඔබට තියෙන ඕන නොදා ඉන්න පුළුවන් කෙනෙක් විතරයි බුදුහාමුදුරු වෙන්නේ. නොදා ඉන්න කියලා කියන්නේ. මමයි දාන්නේ කියලා දැනගත්තා නම් දැම්මට හානියක් වෙන්නේ නැහැ. ඊපස්සේ ආරසය දන්නවා මේ දේ මේ දවස්වල බේබාඩපත් උනේ මගේ රුචි අරුචිකන් නිසා. මගේ මනාපමනාව කන් නිසා කියලා දන්නවා මේක ඇදගෙන නාන නෑමක් මෙතන තියෙන්නේ.
කියලා
අරගෙන මන ආයතන කියලා කියන්නේ මොකද කියන්නේ රූප මන ආයතන කියලා කියන්නේ ඒ රූප එක 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 රූප පිළිබඳ වෙනස් කිරීම ඇති කරන මධ්‍යස්ථානය පමණයි ඇත්තටම කියනවා නම් චක්කායතන සෝතායතන කියලා ගත්තහම ඒ වගේ බින්දකට බින්දකට ගිහිල්ලා බලනකොට අපිට සාමාන්‍ය කියන්නේ චක්කායතන කියලා කියන්නේ මේ ඇහි තියෙන ප්‍රසාද රූපය රූප කොටස් නමුත් ඒක තිබුණට මලමිණියක එව්වා එහෙම ප්‍රසාද රූප විදිහට අපි ගණන් ගන්නෑ මරණ චිත්තක්ෂණේ ඉස්සෙල්ලා තමයි ප්‍රසාද රූප වඩපත් ඊට පස්සේ ඇත්තටම ඒක වෙනසක් වෙන්නේ නැහැ වගේ පේන නමුත් විඥානයේ සපෝට් එකක් එන්නේ නැහැ ඒ නිසා ඒව ඔක්කොම චක්කු ප්‍රසාද වගේ දේවල් ඒ පරාවර්තය කරන මට්ටමට ඔපේ ලබා දෙන්නේ විඥාණයෙන් තමයි ඒක නිසා ඒ විඥානයේ හැටිවීමට හේතු වෙන රූප ධර්ම සහ එව්වාගෙන් කිපිත කුපිත වෙන ගති කියන නාම ධර්ම කියන මේ දෙක එකතු වෙන චිත්තක්ෂණය ස්පර්ශයේ තියෙන නාම කොටස රූප නමුත් වින්දනය ලැබෙන්නේ ස්පර්ශය කළ චිත්තකේ පස්සේ නිසා අපිට කවදාක ස්පර්ශය දකින්න බෑ ප්‍රකාශ මට්ටමක නෙවෙයි තියෙන්නේ අපිට යන්න පුළුවන් සතියෙන් අඩුකන්න වේදනාව මට්ටමට විතරයි එනේන වේදනාව සංඥාවකින් කෙලස ගන්න නැතුව වේදනාව වශයෙන් බල බල හිටියොත් අපිට මේ අන්වේ ඥානකින් අල්ලන්න පුළුවන් වෙනවා මේක ඉස්සෙල්ලා ස්පර්ශයක් බවටපත් වෙච්ච නිසායි මේක වේදනාවක් බවටපත් උනේ වේදනාව ස්පර්ශ වෙන්නේ නැති වෙනවා ගොඩක් දේවල් ලෝකේ තියෙනවා මට ඒක අදාළ නැහැ මට අදාළ වෙන්නේ මට ස්පර්ශ වෙච්ච දේ ඊයනුව තමයි මම යන නමුත් ඒකට තණ්හාවක් ඇති කර ගැනීම හෝ නොගැනීම ලෑස්ති වෙලා ගිය එකනට විල් එකක් තියෙනවා කැමැත්තක් අනු කරන්න පුළුවන් ලෑස්ති වෙලා ගිය නැත්නම් අනිවාර්යයෙන්ම තණ්හාවක් ඇති වෙනවා ඉතින් ඒක ඇත්තරම පටිච්චසමුප්පාදේ බොහොම සූක්ෂම තනක් එතන තියෙන්නේ ඇත්තරම කියන පටිච්චසමුප්පාදේ හැම පුරුකකම රෙසිප්‍රොකල් එක තියෙනවා නමුත් අර මහා නිදාන සහ මහා ප්‍රදාන අනිදාන සූත්‍රයේදී පෙන්නනවා නාම රූප නිසා විඥානය ඇති වෙන හැටිත් විඥාන නිසා නාම රූප ඇති වෙන හැටිත් තමයි මේ සම්බන්ධතා 12යි තාමත්ම සියුම් තනකි. ඒ අපේ සරුවචනාංශේ ගෞතම සරුවචනාංශේ විපස්සී සරුවචනාංශේ බුදු වෙච්ච හැටි විස්තර කරලා දෙනවා. උන්වහන්සේට දැනුම තිබුණලු මරණය ඇති වෙන්නේ ජීවිතය ඇතිවීම නිසා කියන එක. මරණයක් ඇති වෙන්නේ ජාතිය නිසා කියන එක. අපිට එහෙම හිතෙන්නේ නැහැනේ. අපිටනේ જાතිය තියෙන්න ඕනේ මරණය නොතිබෙන්න ඕනේ කියලානේ. අපි ඉල්ලන්නේ ඒකනේ ජීවත් වෙන ඔක්කොම අනේ මගේ දරුවෝ මගේ අම්මා තාත්තා නොමැරි ඉන්නවනම් කියන එක තියෙනවොත් අපි කවදාකවත් දන්නේ නැහැ. જાතිය තමයි හේතු වෙනම උන්වහන්සේ මේ ඥාණය තිබුණා. ඊට පස්සේ જાතිය හේතු වෙන්නේ භවය මේ පැවැත්ම ලෝකේ තියෙන සංක කොයි හරි ඉපදෙන්න ඕන. භවයේ පවතින්නේ උපාදාන නිසා. උපාදාන පවතින්නේ තණ්හාව නිසා. ඒ දිගින් දිගට වැඩ කරන යනකොට ලස්සනට එකින් එකට පස්සෙන් පස්සට ගියා. යම් තැනකට ගිහිලා නාම රූප නිසා විඥානයත් විඥානය නිසා නාම රූපයක් කියන තැන ඉරෝණ. එතනින් එහාට තර්කයෙන් බහින්න බෑ. ඒ කියන්නේ ලීනියර් මෙතඩ් එකෙන් යන්න බෑ. එතන තියෙන්නේ වෙන මේට්‍රික්ස් එකක්. අල්ලා ගන්න බෑ. එතන හැප්පිලා තියෙනවා. එතන කියනවා නිකන් ඉස්සල්ලා කටුමැටි පිටියකට ගොමරිත් එකකින් ගැහුවා වගේ බදල අල්ලන ගතිය තිබුණා හිතේ. නැත්තම් බුරුල් කරපු පසකට හෙල්ලකින් යනවා වගේ අනපුක අල්ලන ගතිය තිබුණා. අතෙන් ගියාට පස්සේ රබර් බෝලෙකින් ගලකට ගැහුවාගේ පොළාපයින් පටන් ගත්තා. කියන එක තර්කෙන් අල්ලා ඊට පස්සේ එතන අල්ලාගෙන තියෙනවා. මෙතන තමයි මගේ ගැටේ තියෙන කියලා කරගෙන කරගෙන ඉන්නකොට අවබෝධ වීමත් එක්කම බුදු වීම සිද්ධ වෙලා තියෙනවා. පුතක් යන විදිහකින් ඒක අවබෝධ කරන්න බෑ. අවබෝධ කරන්න නම් ඒ මනුස්සය වෙනස් වෙන්න ඕනේ. මනුස්සයා තඹරුවා ගන්නයි අවබෝධය එන්නේ එතන. අතේ නෙවුවා මනුස්සයා මේ සාමාන්‍ය විදිහට ඉඳදීම අවබෝධ එනවා. අතෙන් එහාට බෑ. එතකොට බිල්ලක් දෙන්න ඕනේ. ඒ යකයලවන්න බිල්ලක් දෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය කැප කරන්න ඕනේ. ඊට පස්සේ තමයි එහාට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා මේකේ අමාරුම තැන තමයි මේ නාම රූප දෙක නිසා විඥානය ඇති වෙන හැටි. විඥානය නිසා නාම රූප දෙක ඇති වෙන හැටි. ඒ සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරන බටකොටු මිටි දෙකක් එකිනෙකට හේතු කළ තිබ්බා වගේ එකක් අදිනකොට එකක් වැටෙනවා. මේක ඉතින් මෙහෙම කරලා අවබෝධ කරගන්න මාත් කන්නාඩි දෙන්නේ නැති නේ අයිරින් වලට තරන් දීලා තියෙන කන්නාඩි ටික. ඒතර මට ටිකක් ඔය මේ අතරින් මෙතනින් තියන පොඩි. ඒ හිතුවක් මේ ඊර්ෂ්‍යාවින්ද. හෑ? මේ මේ මයික් එක කඩලා දෙන්න.
මේ හරවුණ ගම ඔය දිනව ගන්න. ඒක මට ඒක ගන්න වැඩි ගිලම් පදයක්.
අවසරයි සර්. ගරු ස්වාමින් වහන්සේ ඉන්ද්‍රිය සංවරය යන කුමක්ද පැහැදිලි කර දෙන්න. භාවනාවේදී සහ එදිනෙදා ජීවිතයේදී ඉන්ද්‍රිය සංවර කරන විවිධ වැඩපිළිවෙළවල් කිහිපයක් කියා දෙන්න. ඇත්තටම මේ සංවර වන්නේ ඉන්ද්‍රියන්ද මනසද?
ඉන්ද්‍රිය සංවර සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒක තමයි මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය. ඉන්ද්‍රිය සංවර සූත්‍රය. ඒකෙදී මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව දෙබසක් ඇති වෙන මම හිතන ප්‍රශ්නටත් මූල ධර්ම ධර්මටත් උනන්දු පිණිස එයි කියලා සරෝජනන්සේගේ ධර්ම සභා මණ්ඩලෙ වගේ තැනක ඉන්න වෙලාවක අන්‍ය තීර්ථක කොහොමද කියන්නේ පරිබ්‍රාජකයෙක් එනවා. හැබැයි එන්නේ සරෝජනන්සේ පිළිබඳ ගෞරවයෙන් ඇවිල්ලා වාඩි වෙනින් සරෝජනන්සේ බොහොම ගරු කරනවා. වාඩි කරලි වෙලා අහනවා, ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේත් ඉන්ද්‍රිය සංවරයක් උගන්වනවාද කියලා. මොකද ආගමක තියෙන මූලික ලක්ෂණයක් තමයි මේ ethics, එහෙම නැත්නම් ආචාර ධර්ම කියන එක. ආචාර ධර්ම වලින් තමයි සාස්ත්‍රාගම් හැම දෙයක්ම පටන් අරගන්නේ. නැත්නම් කියනවනම් සක්කාය දිට්ඨිය පටන් අරගන්නේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය. හොඳ දේ කෙරුවොත් හොඳයි, නරක දේ කෙරුවොත් හොඳයි. අපි සිංහලෙන් කියන්නේ කලකල දේ පළපළ. ඒක නැතුව ඉන්ද්‍රිය සංවරයක් ගන්න බෑ. ඒ නිසා හැම ආගමකම ඒ ටික තියෙනවනම් ඒ ඇති. ඒකෙම ලොකු සේවයක් මනුෂයන්ට වෙනවා. ඉතින් මේ කටිකෙත් තියෙනවා. ඉන්ජා සර්වචන ජහනෝ ඒ මනුෂයාගෙන් ඕගොල්ලන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඕගොල්ලන්ට ඉන්ජා සංවරයක් උගන්වනවා කියලා. ඊටse අපෝජු අපේ කතු ගන්න බොහොම හොඳයි. කැමැති නැත්නම් අපිත් එකේක හදා බෙදා ගන්න. ඊට පස්සේ කියනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා ඒ රාග ධනවන රූප බලන් දෙපා ඉන්ද්‍රයන් සංවර කරන්න. ද්වේෂ ධනවන රූප බලන් දෙපා ඉන්ද්‍රයන් සංවර කරන්න. රාගය ඇති කරන සද්ද අහන්න දෙපා ඉන්ද්‍රයන් සංවර කරන්න. ද්වේෂ ඇති වෙන සද්ද අහන්න දෙපා ඉන්ද්‍රයන් සංවර කරන්න. නාසය ඇහැ කන දිව නාසය කය කියන මේ ඔක්කොටම මේ රාග සහ ద్వේෂ ඇති කරන යම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙන බලන් දෙපා අහන් දෙපා ගඳ බලන් දෙපයි කියලා තිබු විස්තර කියන. විස්තර කියවනසේ බුදුරජාණන්සේ බොහොම උපහාසාත්මක ප්‍රකාශයක් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද එහෙම කියොත් එහෙම පොට්ට මිනිස්සු උපත්කීම රහත් වෙනවා. අස්පින්නදි මිනිස්සු රහත්. කන් ඇහිඳ මිනිස්සු රහත්. මන්නම් හිතන්නේ මේක ඉන්දිය සංවරය කියලා. ඔබ දන්නවද? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, හොඳයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් මේ ආර්ය විනයෙයි බුද්ධ දේශනාවේ ඉන්දිය සංවරය කියන්නේ මොකක්ද කියලා. එතකොට පුත්‍රයන්සේ සඳහන් කරනවා ඇහැට රූපයක් මතුනට පස්සේ ඒ මතින් රාගය හෝ ద్వේෂය හෝ පහළ වෙන තියෙන අවස්ථාව දැනගෙන රූපයක් එනකොටම සතිමත්ව සිහියෙන් යුක්තව ඒ රූපේ දිහා බලලා ඒ රූපේ බැලීමේ කටයුත්ත මිස රූපයෙන් ඇති කරන්න පුළුවන් රාග ద్వේෂ මොහ ඇති කරන්නේ නැති මට්ටමට ඉන්ද්‍රිය මට්ටමින් හිත නතර කරලා ඉන් එහාට ගිහිලා බලන රූපයේ හොඳ නරක නෙවෙයි බලන දර්ශනය දැකීමක් වෙන හැටි දැනගන්න පුළුවන් නම් එයාට ඕනනම් රූපේ මට්ටමට යන්න නැතුව පේර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. මෙන්න මේකටයි අපි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. එතන ඉන්ද්‍රිය සංවර සූත්‍රයේ හරි බොහොම විචිත්‍රයි. ඒ කියන්නේ ਸਰවචනංශ මේ බොහොම සියුම්මට ගොඩේ ක්‍රමයට කියලා දෙනවා. මේ ඇස් රූප නොබල ඉඳිල්ල නෙවෙයි, ශබ්ද නායිඳීම නෙවෙයි, රූපයක් දැකලා ඒ මතින් රාගය ඇති වෙන්න දෙන්නේ නැතුව වෙන විදිහට කියනවා නම් හිත ඇහෙන් එහාට ගිහිල්ලා බලන රූපේ දිහා ගැටියමක් ඇති කරන වෙනුවට ඇහි මට්ටමින් නතර කරා. කනින් ශබ්දයක් අහනකොට අහන සද්දේ ඇතිකරන එකනා හෝ ඒ දේ ගැන තීරණ ගැනීම පැත්තක තියේදී මේ කනක් තියෙන නිසානේ මේ අහගෙන දේවල් මගේ ඔක්කොම කුණු කොටවල් වැටෙන්නේ. මේ කනේ මට්ටමේ දිත්තේ දිත්තේ මත්තන් සුතේ සුත මත්තන් කියලා එතනින් නැතර කරන්න පුළුවන් කියලා බුදුසජාණන්සේ ප්‍රකාශයක් කරනවා. මේ එතනින් එහාට ඇහෙන තැනදී කණෙන් එහාට ගිය ගමන් අපි ඒ කණේ සත්‍ය ඇති කරපු කෙනාගෙන ඇති කරගන්න ආකල්පේ කවමදාක සෞඛ්‍ය සම්පන්න නැහැ කියලා. එක්කෝ රාග නිස්සයි, එක්කෝ ද්වේෂ නිස්සයි, එක්කෝ මොහ නිස්සයි. මොකද ඒක අපිට අත්දැක ගන්න බැරි දෙයක්. කණ කණියෝපය අපි පුහුණු කළ නැත්නම් බෑ. නමුත් හොඳට පුහුණු කරන හිටියොත් කණේ උපය කියන තැනට යනකම් අපේ අධිකාරී ශක්තියක් තියෙනවා. අපිට පාලනය කරගන්න පුළුවන් ගැතියක් අපේ අත්දකින්න පුළුවන් ගැතියක්. අච්චත්තං අජ්ජත්තං පච්චත්තං කියලා කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ කළ හැකියි. ඒක ආධ්‍යාත්මික දෙයක්. නිසා එතනින් නැතර කරන්න කියනවා. එහාට ගිය ගමන් අපි යන්නේ අපේ විශේෂේෂ්ත්‍රි පන්නනවා. ඒ කරපු එකන සුදු ඇඳගෙන හිටියා කහපාට ඇඳගෙන හිටියා කියලා අර කැකිලි රජුරු වගේ දුරුති කියනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කරන්ද ඉඳුරන් මට්ටමේ නැතර කරන්න පුළුවන් කියන එක තමයි බාහිර දීපු එක. මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේත් කියලා තියෙනවා. අනාථපිණ්ඩික සිටුමාරත් කියලා තියෙනවා. මේ ආසන්න මොකද්ද මේ අනාථපිණ්ඩික වාද සූත්‍රය හොඳට පුහුණු කරගෙන හිටියොත් ඒ මට්ටමේ නැතර කරන්න පුළුවන්. ඉතින් මේක අහන උපක්‍රම ඒක මට මතකයි අපි මේ ධර්ම සාකච්ඡාවේදීත් මම දැන් මතක් කරා. යමේ අර සති සම්පජඤ්ඤ සූත්‍රයේදී සරුවචනසේ පෙන්නනවා යම් කිසි කෙනෙක් තුල සති සම්පජඤ්ඤ නැත්තම් පුරුදු කරලා සති සම්පජඤ්ඤ නැත්තම් ඒ මනුස්සයාට ලැජ්ජ බය දෙක පිහිටන්නේ නැහැ කියලා. සති සම්පජඤ්ඤම් භික්ක වේ අසති සති සම්පජඤ්ඤ විපන්නස හතුමනිසං හෝති හිරොත්තප්ප. හිරියොත්තප්ප කියලා කියන්නේ පවට බය සහ ලැජ්ජා. බය ලැජ්ජා දෙකක් පහළ වෙන්න බෑයි කියලා කියනවා සෞඛ්‍ය සම්පන්නව සති සම්පජඤ්ඤ නැත්තම්. ඊට පස්සේ කියනවා යම් කිසි කෙනෙක්ගේ බයලජ්ජා දෙක නැත්නම් එයාට කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් ගන්න බෑ කියලා. සති සම්පජඤ්ඤම් භික්කවේ හිරොත්තප්පම් භික්කවේ අසති හිරොත්තප්පම් භික්කවේ විපන්නස හතුූපනිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ. යමක හොඳ නරක හරි වැරදි එහෙම නැත්නම් මේ ලෝකේ පවතින වූ චාරිත්‍ර වාරිත කියන පිළිබඳව බයලජ්ජ නැති මනුස්සයාට ඉන්ද්‍රිය සංවරය කියන එක විශේෂ ගෝචර වෙන්නේ නැහැ කියලා. විශේෂ ඉන්ද්‍රිය සංවරය ඇති කිරීමේ පදනම දෙද්දරලා තියෙනවා. ඊට පස්සේ තව එක පියවරක් මම කැමති අවස්ථාව හැටියට විස්තර කරන්න. ඉන්ද්‍රිය සංවරය පිළිබඳව පාලනයක් හැකි මේකක් නැත්නම් යාර කදාක සීලයක් නැහැ කියලා. ඉන්ද්‍රිය සංවරම් භික්කවේ අසති ඉන්ද්‍රිය සංවර විපන්නස හතෝපනි සංගෝති සීලං. එතන සීලයේ ඇවිල්ලා තියෙන ඉන්දිය සංගරේ මත ඉන්දිය සංගරේල තියෙන හිරියොතප් මත හිරියොතප් ඇවිල්ලා තියෙන සති සම්පජඤ්ඤ මත. ඒ නිසා අපි පටන් ගන්නකොට අපි ළඟ සීලේ නැති වුණත් පටන් ගන්නකොට අපි ළඟ ඉන්දිය සංගරේ නැති වුණත් පටන් ගන්නකොට අපි ළඟ බයලජ්ජ දෙක නැති වුණත් උල්ලුවන් ක්‍රමයට කාට හරි වැඳලා හරි කමන්නයක් කියන තැනකට වැඳලා සති සම්පජඤ්ඤ පිහිටුව ගත්තොත් අපිට අවස්ථාවක් හම්බ වෙනවා බයලජ්ජ ඇති කරගන්න පදනම හම්බ වෙනවා. එනිසායි අද බටේරට බුද්ධ ධර්ම ගිහිල්ලා තියෙනවා. බදග මිනිසුන්ට ඇත්තටම බයලජ්‍ය දෙක නැහැ. මොකද හේතුව විද්‍යාව කියන්නේ බයලජ්‍ය දෙක නැති විෂයක්. දර්ශනය කියලා කියන්නේ බයලජ්‍ය දෙක නැති විෂයක්. මට අවසර දෙනවා නම් මම කියනවා ජනමාධ්‍ය කියන්නේ තුප්පහි දෙයක්, ජඩ මාධ්‍යයක් කිසිම බයලජ්‍යාවක් නැති දෙයක් කියලා මම කියනවා. මන්ද ඒකට මට ගොඩාක් විචනයෙන්න පුළුවන්. නමුත් මම ප්‍රසිද්ධියේ කියනවා මේ මිනිස්සු ගිහිල්ලා තියෙන තැනේ හැටියට බලනකොට අද ජනමාධ්‍ය වලින් තමයි රාණ්ඩු පෙරලන්නේ. මනුෂ්‍යයින්ට ෆැෂන් සෙට් කරන්නේ, ට්‍රෙන්ඩ් සෙට් කරන්නේ එකයි බලාපොරොත්තු තියෙන්නේ සල්ලි විතරයි. බයලජ්‍ය දෙක නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ පාලනය කරන ලෝකෙක අපි ඉන්නකොට අපිට ඕනේ නම් මේ විසම ලෝකේ සමහිත පවත්තන්න එකක් පුළුවන් සතියේ. සතියෙන් ගියාට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා තව කෙනෙකුගේ තියෙන රුචි අරුචිකම, තව කෙනෙකුගේ තියෙන මානව අයිතිවාසිකම. මේ කියන්නේ යහගේ තියෙන මානසිකත්වයට ගරු කිරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. මොකද එයාගේ දේ මට අත්දකින්න පුළුවන් සතියින් ඉන්නකොට. එතකොට බයලජ්ජාව පහළනවා. බයලජ්ජාව පහළ වුණා නම් තේරෙනවා ඉන්ද්‍රියන් අසංවර කරගත්තට පස්සේ වෙන හානිය කාවම දක්වත් වළක්වන්න බෑ. කර්ම වෙනවා. හොඳම දේ තමයි හානි නොවි වැරද්ද නොකර සබ්බපාපස්ස අකරණ first do no harm උච්චර ඉන්ද්‍රිය සමරේ. ඒක වරදගත්තට පස්සේ අය පශ්චාත්තාප වෙලා කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම ඒකට කර්ම සාකර්ම වල ක්‍රියාත්මක වෙනවා. අපිට කරන්න තියෙන ලොකුම ලොකු දයාව තමයි first do no harm. පුළුවන් නම් වැරදි නොකර හිටපන්. එයාට තමයි සීලයක් හිටින්. ඉතින් එතකොට හරි මේ සංකල්පමය ප්‍රශ්නයකට මතුවෙනවා මේ පින සහ පව කියන එක මත. පින කියන්නේ යමක් කිරීමක්. ඒ කිරීම නිසා සංස්කාර ඇති වෙනවා. ඒ සංස්කාර නිසා දිගින් දිගට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා පිනක් කරන්න ඕනේ ඒ චිත්තක්ෂණේ පවුන වෙනවා කියන අදහසෙන් පමණයි මට තේරෙන්නේ. අපි පිනකට සඳහා පන්සලකට යනවා දානයක් දෙන වෙලාවේදී ඒ සත්‍යක් මනන හොරගම් කරන දින අවස්ථාවම ඇකෙනවනේ. අපි පිළිතුරු ගුණතුන් ආශ්‍රය කරනවා කියන හැඟීමෙන් මිස වෙන මොන හරි අපිට හම්බ වෙනවා කියලා ඇත්තට චීස් වගේ බටර් වගේ මොන හරි කකායින දෙයක් හම්බ වෙයි කියලා හිතුනොත් එහෙනම් ගියා. එහෙනම් තණ්හා මාන දිටි තුනම වෙනවා. පින කියලා කියන්නේ පවක් කරන්න දෙන අවස්ථාවක් නැති කිරීම. ඒ නිසා පින්කම් කරන්න කියලා ගොංකම් කරන්න එපයි කියලා කියනවා. පිනේදි කරන්න තියෙන අපි ඉන්දිය සංවරය කරගන්න පුළුවන් විදිහට ඒ කටයුතු කරනවා. මිසක් මට අරයට වැඩිය කරන්න ඕනේ. නැත්තම් මගේ නම ගහ ගන්න ඕනේ. ඒක කරන්න ගිය ගමන් පටලැවෙයි. ඉතින් මේ අතර මම පිටපොටක් අරගෙන ගියේ ප්‍රශ්න මතුවලා තියෙන ඉන්දිය සංවරයේදී ඉන්දිය සංවරයේ මේ පැත්තෙන් තියෙන සීලයේ බවත් මේ පැත්තෙන් තියෙන බයලජ්ජාව දෙක බව තේරුම් අරගත්තොත් මම බොහොම කිත්තු මේ පුංචි වෙනස්කම් සහිත දෙකකින් බැලන්ස් වෙලා තියෙනවා. චේතනා භික්කවේ කමං වදාමි කියලා බුදු දන්සේ සරල සමීකරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපි භාවනාවේදී කරන්නේ මේ චේතනා තමයි සංස්කාර කියන්නේ. කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියවට පස්සේ මේ සංස්කාර ක්‍රමයෙන් කාය සංස්කාරෙන් ගොරෝසුක නතර කරලා ඊගාට වචී සංස්කාර නතර කරලා ඊගාට මනෝ සංස්කාර නතර කරලා පස්සේ චේතනාව නිකාම බොල් වෙලා, පුස් වෙලා, මේ නිලීන වෙලා, වඳ වෙලා, බොඳ වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් ඒක හදන්න බෑ. එකවර කැඩුවොත් එහෙම මේක නිකන් අර බබා බඩේ ඉඳි පෙකනල කැපුවා. පෙකනල කපන්න උන හම්බුනාට පස්සේ. කපන්න නැතුව හිටියම එහෙත් මල වාතයක්. ඒ වගේ හරියට මේ ඒ කියන්නේ මොනවද මේ සංස්කාර. සංස්කාර කියන්නේ චේතනායෙන් වේදනා සංඥා දෙක අයින් කරපුවා. ඒතුළු ඔක්කොටම කියනවා සංඛාර ස්කන්ධය කියලා. ඉතින් ඉස්සරහා මොනිටර් වගේ ඉන්නේ පන්තියේ චේතනාව තමයි. චේතනාවට තමයි සංස්කාර කියන්නේ. ඒක අපි කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. කායනපසනායදී කරන්නේ කාය සංඛාර හනපාණ සංචිදු.
ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාව පිළිබඳව පහත සඳහන් කර්ම විස්තර කළ හැකිදැයි යටහත් වසා අසමි. චිත්තානුපස්සනාව මේදී අපට දැන ගැනීමට ලැබෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන ක්‍රියා කරන ආකාරයද? ඒ වාගේ හතරම තියෙනවා.
එහෙනම් චිත්තානුපස්සනාව කියවට පස්සේ අපි හොඳ ගන්න තියෙනවා. සතර සතිපට්ඨානෙ ගත්තාමයි මේ කතා කරන්නේ. කායනපසනා වේදනානපසනා චිත්තානපසනා ධම්මානපසනා. කායනපසනා කියන්නේ හතර මහා භූතයෝ අපි දැන් ඉගෙන ගත්ත විදිහට පට වියාපෝ තේජෝ වායු. නැත්නම් මේ කය කක්කලං කරගතන් කියන මේ කය. වේදනානපසනා කියන්නේ වේදනා චෛතසිකේ. වේදනා චෛතසිකේ විස්තර කරන්න ඕන නම් දුක් වේදනා, සුඛ වේදනා, අදුක්කම සුඛ වේදනා, තවත් උන්න සෝමනස වේදනා, දෝමනස වේදනා කියලා පහකට ගන්න පුළුවන්. එතකොට චිත්තානපසනා කියන්නේ ඒ කායන පස්සන කොටසත් වේදනා පස්සන කොටසත් ඇර ඉතුරු චිත්තචෛසික ධර්ම. දෙකෙන් සායකීතර මූල ධර්ම අනුකූල බලනතර පටලවිලක් එන්නේ දෙයක් නැහැ. චිත්තානුපස්සන කියන්නේ වේදනා සංඥා සංකාර ඔක්කොම නෙවෙයි. මේ විදිහට පොතු ඇරලා ගත්තට පස්සේ ඉතුරු වෙන කෑල්ල.
පංච නීවරණ ධර්මතාවයෙන් දෙන්නේ කියන සිදු වේ. සිදු වේ මේ නිසා ධර්මානුකූලව අපි වෙන
භාවනා මේ මහා චික්‍රමේදී එක පෙන්නනවා. කායනපසනා කියලා කියන්නේ හතර මහා භූතයෝ. වේදනානුපසනා කියලා කියන්නේ වේදනා චෛතසිකයේ. චිත්තානුපසනා කියලා කියන්නේ අනේක හිතවිලි ඒට අයිති වෙන්නේ නැති තේරම ජාති ඔක්කොම ධර්මානුපසනා කියලා වෙන් කරනවා. ඒකට කියන්නේ ඇහැකින් රූපයක් බලන හැටි, කනින් ශබ්දයක් අහන හැටි ඔක්කොටම වැදෙනවා. නමුත් මේ ධර්මානුපසනා දක්වා යනකොට සෑහෙන දුරට ඇත්තම කියනවා කායනපසනා කොටසදීම නීවරණ පිළිබඳ හොඳ දක්ෂ භාවයක් ඇති කරන්නේ නැතුව කායනපසනා දකින්න බෑ. නමුත් එතෙන්දී අපි කරන්නේ නීවරණ අයින් කිරීමේ කටයුත්තක් මිස නීවරණ සබ්ජෙක්ට් මැටර් එක කරගන්නේ නැහැ. විශේෂ දාම කරගන්නේ නැහැ. අපි කරන්නේ මූල ධර්ම මූල කර්මස්ථානේ අවබෝධ කිරීම සඳහා නිවර්ණ අයින් කරලා මූල කර්මස්ථානේ මැති කරගන්නවා. එහෙම කරගෙන කරගෙන යනකොට සත්‍ය සමාධිය හොතර ජීවුන වෙනවා. අන්තිමට බාධා කරන නිවර්ණයම අරමුණු කරනවා. බුද්ධංග ධර්ම අරමුණු කරනවා. චතුරාර්ය සත්‍ය අරමුණු කරනවා. අනිකුත් මේ දේවල් අරමුණු කරනවා. එතකොට ඒ කියන්නේ මේ පෝස්ට් මෝර්ටම් එකක් කරනවා වගේ වැඩේ ඉවරයි. ඒකට බලපාපු ඔක්කොම ලගෙනලා යෝදාධිකරණයට දාලා තීන්දුව කරන එකයි ඒකේ තියෙන්නේ. ඒ නිසා ධර්මානුපස්සනාට යනකොට සෑහෙන දැනුමක් ඇති වෙනවා. නමුත් එක එකක් සුද්ධ කරලා නීවරණ වැඩ කරන හැටි නීවරණ දුරු කිරීමට දක්ෂ වුණාට ධර්මානුපස්සනාට කියව නීවරණ ඇති වෙන හැටි, පවතින හැටි, නැති වෙන හැටි සේරම බලන්න කියනවා. නිකන් විස්තර වශයෙන් කියන්නේ ධම්මානුපස්සනාවට යනකන් නීවරණ කෙලෙසයක්, ධම්මානුපස්සනාවේදී නීවරණ ධර්මයක් බවට පත් වෙනවා. මෙතෙන් යනකන් ඒක දුරු කළ යුත්තක් බවට තමයි පේන්නේ. අතෙන් ගියනකොට ඒක විශේෂ ධර්මයක් බවට පත් කරගෙන ඔච්ඡංග ධර්ම වගේම සමතනක තියලා නීවරණ ධර්ම බලන්න පටන් ගන්නවා. සිතුවින හැටි ගණන් මට කියන්න දන්නේ නැහැ. නමුත් සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව කරන විග්‍රහවලදී පේනවා සතිපට්ඨානසේ එක තැනක දේශනා කරන මේ සතර සතිපට්ඨානෙන් එකක් ඇති කියලා සෝවන් වෙන්න. කායනුපස්සනාව සම්පූර්ණම මාස්ටර් කරලා සෝවන් වෙන්න පුළුවන්. වේදනානුපස්සනාව මාස්ටර් කරලා පුළුවන්. චිත්තානුපස්සනාව කරලා පුළුවන්. ධම්මානුපස්සනාව කරලා පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ මේ නිදර්ශනයක් දෙනවා. මේක මම පැහැදිලි වෙනවයි කියලා හතරමං හන්දියක් තියෙනවා නම් ඒ හතරමං හන්දියේ මෙහෙට එන වාහනත් නිතරම යනවා නම් එහෙට එන වාහනත් නිතරම යනවා නම් කවදාකවත් මැද දුවිලි හිටින්න බෑ කියලා කියනවා. දුවිලි පිහගෙන යනවා. ඒ වගේ තමයි සතර සතිපට්ඨානෙන් කියන්නේ අරහෙන් එන වාහන එනවා, මෙහෙන් එන වාහන එනවා, එහාටයි මෙහාටගෙන හතර සතිපට්ඨානෙන් වටකර රහත් වෙන්න බෑ කියලා කියනවා. සෝවානාදී මාර්ග සඳහා එක සතිපට්ඨානෙකුත් ඇති කියනවා. නමුත් ඒක මේ ඒ විදිහට රැඩිකලි පෙන්වුවාට සාමාන්‍ය ක්‍රමය පෙන්වන්නේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ක්‍රමය. මොකද අද අපි ජීවත් වෙන කාලෙදී බලනකොට මහසිසයඩක ක්‍රමය කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ක්‍රමය. ගෝයන්ක ක්‍රමය වේදනානුපස්සනා ක්‍රමය. එතකොට අර තේජනීය ස්වාමීන් වහන්සේ ක්‍රමී චිත්තානුපස්සනා ක්‍රමී. ඉතින් ඒ කට්ටිය ඔප්පු කරලා පෙන්නනවා මේ ඇති කියලා. වේදනානුපස්සනා විතරක් ඇති. චිත්තානුපස්සනා විතරක් ඇති. ඉතින් ඒක නැහැ කියන්න කවුටක්වත් පුළුවන්කමකුත් නැහැ. මොකද ඉතින් අම්මයන් සංගම සර්වඥ සිදේශන කරතොත් එක සත්‍යපට්ඨානෙකුත් ඇති මාර්ගඵලයක් ලබන්නේ. නමුත් Tamanට අංග සම්පූර්ණ වෙන්න ඕනේ නම් පස්සේ ඊටු අඩපාඩු සම්පූර්ණ කරන මේ ආර්යත් මාර්ගයට යන්න පුළුවන් කියන්නේ.
ආනාපාන භාවනා කිරීමේදී සුලංගල්ල අතිසේවුව ඇති නැති ස්වභාවයෙන් සිදුන විට අතීතේ යම් කිසි සිතුවිල්ල පිරුණ පැනගෙන විට ඒට ප්‍රතිචාර දැක්වේ යුත්තේ කෙසේද? එක අරමුණේ මුලමැදාව බලා සිටිනවාද? දෙක මේ ඇතිවීම හේතු හේතුඵල අනුව බැලිය යුතුද? තුන අනාත්ම ස්වභාවය දැක්වීමට සිත එල්ල කළ යුතුද?
මෙතෙන්දී ඇත්තටම එක මේ විග්‍රහයෙම කාරණා තුනකට උත්තර දෙන්න පුළුවන්. ආනාපාන සති භාවනා කරනකොට මෙතන ප්‍රශ්නයක් අහනවා හිතවිල්ලක් આવත් කොහොමද කරන්නේ කියලා. මේ හා සමානමයි වේදනාවක් આવත් මොකද කරන්නේ? සද්දයක් આવත් මොකද කරන්නේ කියලා. ඒකෙදි කියන්නේ ආනාපානය කියන එක හඳුනා ගන්න අවස්ථාවක් තියෙනවා අපි ඉස්සල්ලාම ආනාපානය කරගෙන ඉඳිපෙන්න ආනාපාන සති කරන්න ගියාට පස්සේ අපි කරන්නේ හිතවිලි නතර කරලා වේදනා නතර කරලා සද්ද නතර කරලා ආනාපානෙටම හිත දාලා ඒක සුවද කරගන්න හදනවා. මේ වෙලාවේදී අපි කරන්නේ ඉඩපාඩු ගැනීම සඳහා හිතවිල්ලක් එනවන නොයනා තාලිට කටයුතු කරනවා. සද්ද නොයනා තැනකට යනවා. වේදනා නොයන විදිහට කය පවත්තලා යන්න ස්පාසු තුල යන්තම් ආනාපානයේ මතින් සතිය පිහිටවාගෙන 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 යනකොට ඒ සතිය නැගිටලා ඇවිදින්න පුළුවන් තත්ත්වයට එනකොට ධන ගාන මට්ටමේ නෙවෙයි. ඒකෝට තේරෙනවා අර ඉස්සර තරම්ම ශබ්ද නැති, ඉස්සර තරම්ම වේදනා නැති, ඉස්සර තරම්ම හිතෙන්නේ නැති පරිසරයක් ඕනේ. මේක දැනගත්තට පස්සේ ටික ටික ශබ්ද තියෙද්දි, ටික ටික වේදනා තියෙද්දි, ටික ටික හිතවිලි තියෙද්දි කරන්න පුළුවන් කියලා. වෙන විදිහට කියනවා මේ සතිය දැන් ටිකක් ඇවිදුන දුවපැන ඇවිදින වයසට එනවා. අන්නේ ඒ වෙලාවේදී අර අර දේවල් 100%ක්ම නැති තත්ත්ව ඉල්ලන්නේ යන්න තරකයි අම්බෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි මේවා ටිකක් තියෙද්දිම සතිය දිනු කරගන්න එක හොඳයි කියලා. එතකොට සතියේ ඒ විදිහට නිකන් විප්ලවකාරී විදිහට සතිය දිහා බැලුවොත් ඒ වෙලාවේදී හිතවිලි තියෙනවා. ඒවා කරදරයක් විදිහට ඔක්කත් ගණන් ගන්නෑ. හිතවිලි ගණන් නොගෙන පුළුවන් අතරම් පවතින හිතවිලි තියෙද්දි ආනාපානය දිහාම බල බල සතිය පිටවන්න උත්සාහ කරනවා නම් එන්නේ සතිය වැඩෙන්න වැඩෙන්න ඒ යෝගාවචරයාගේ ප්‍රතිශක්ති වැඩෙන්න වැඩෙන්න පිටුදී ටිකක් වැඩිපුර වේදනා තියෙද්දි වැඩිපුර ශබ්ද තියෙද්දි වැඩිපුර හිතවිලි තියෙද්දි මේ සතිය පවත්වා ගැනීමේ සූරකමකට යන්න පුළුවන්. ඒ තියෙද්දි බෑ සමහර වෙලාවක හිතවිලි ඇවිල්ලා මේ අකමකා දාගෙන යන වෙලාවක් වෙනවා. ආනාපාන කඩලා සතියක් කඩලා අකමකා දාගෙන යන වෙලාවක ආවොත් ඒ කියන්නේ ආනාපාන පිළිබඳ බලාපොරොත්තු තියන බැරි විදියට ආවොත් කියනවා හිතවිලි අරමුණු කරන්න කියලා. හිතවිල්ල ප්‍රධාන අරමුණු කරගන්නේ කියලා. හිතනවා කියලා මෙනෙහි කරනවා. ඒක තමයි මම දන්නවා දැන් හිතවිල්ලේ මැද ඉන්නේ. මුල අහුවෙලා නැහැ. මුල කඩාගෙන යන වේගී. ඊට පස්සේ බලාගෙන ඉන්නකොට වෙන්න පුළුවන් දේ තමයි අසාර්ථකත්වයේ සඳහා මේ හිත පිළිපිලිමද තරහක් ආවොත් මේ නොවිය යුක්තක් මේක කරදරයක් මේක බාධාවක් කිව්වොත් හිතවිලි වැඩෙන්න ආහාරයක් වෙනවා. එහෙමනේ මේ හිතවිලි කියන්නේ හේතුඵල ධර්මයක් ආපු දෙයක්. මේ හිතවිලි මම එන්න කිව්වට ආව නෙවෙයි. දැන් ඇවිල්ලා මගේ හිත යටපත් කරගෙන ඉන්න නිසා මම මේක අරමුණු කරනවා. මම මේකේ මුලමදාක බලනවා කියලා හිතවිලි දිහාට ප්‍රතික්‍රියා නොකර බලන්න පුළුවන් தත්ත්ව ගන්න නම් අර කලින් තිබුණු සතියත් ඕනේ එනගේ සම්මියක් දෘෂ්ටියකුත් ඕනේ. හිතවිලිතික ගැටියුම හිතවිලියට වාසිදායක බව තේරුම් ගන්න. ගැටීමක් ඇති නොකර හිතවිලි දිහා බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචර කවදා හරි මේ හිතවිලි ආවේ යණ්ඩයි ඒක ගිය යන පැත්ත දැක් ගන්න පුළුවන් වුණොත් තේරෙන්න පටන් අර ගන්නවා. මෙනෙහි නොකරට හිතවිලි කියන එකට එහෙම ආත්‍යක් නැහැ. මේක අනාත්ම ස්වરૂපයක් තියෙන. ඒ වගේම මේකත් එක ගැටුමක් ගියොත් තමයි ඒකට පණෙන්නේ. එහෙම නැතුව යන්න ඇරියොත් ඒක ගැටෙන්නේ නැහැ. ඒක හොඳටම විස්තර කරනවා මේ හිතවිලි වල තියෙන ස්වභාවයේ බෑග්ග්‍රවුන්ඩ් තෝට්, ෆෝග්‍රවුන්ඩ් තෝට්, ඉනර් තෝට්ස් වගේ කියලා හිතවිලි જાතියක් තියෙනවා අපේ හිතේ ජීවත් වෙන බවට සලකුණු කරන. ඒවයි කිසි පණිවිඩයක් නැහැ. ඉතින් මුහුදේ තියෙන රැළ ගහන්න වගේ ඔහෙ ගහ තියෙනවා. ඒ හිතවිලි නිකන් හිත පාළුවෙච්ච ඕනම වෙලාවක හිත වැඩ ගන්නවා. හිත මොකේකට යොමු වෙලා ඉන්න වෙලාවට ඒගොල්ලන්ට තරක් නැහැ ඒගොල්ලෝ කොම් වෙනවා. මොකද ඒක ප්‍රධාන අමුතු නෙවෙයි ඒගොල්ලෝ නිකන් සාමාන්‍ය අමුතු වගේ. ඒ නිසා අපි භාවනාවක ඉඳලා හොඳට මෙනෙහි කර කර ඉන්න ගමන් මේ හිතවිලිෙන් දෝෂෙන්නේ නැහැ. එන්න බෑ මොකද අපේ හිත යෙදිලා තියෙන්නේ. මොකද යම් වෙලාවක මෙනෙහි කිරීම අඩු වුණොත් මේ හිතවිලි පවා එනවා. ඇවිල්ලා අරමුණ මෙහි තියෙනවා. හිතවිලි මෙහි තියෙනවා. අපි දැන් කලබල වුණොත් එහෙම මගේ හිත කැඩුනා නේද? සතිය නැති වුණා නේද? හිතවිලි නේද ආවේ කියලා හිතවිලි දිහා බැලුවොත් අර හිතවිලි කමයකට ගොනු වෙලා අර්ථයක් සහිත බණිවිඩ කාර්යයක් බවට පත් වෙනවා. බලන්නේ නැතුව හිතුවොත් ඒ වයි බේම කැටි කැටි යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අහක යන හිතවිලි ගොනු කරලා බණිවිඩ කාර්යයක් බවට පත් කරන්නේ අවධානය දුන්නොත් විතරයි. ඒ හිතවිලි වලට කියනවා ඉනර් තෝට්ස් කියලා. ඒව නිකන් මේ කියන්නේතර ගැම්මක් ඇතිව නෙවෙයි. ඒ නැත්තම් බෑග්ග්‍රවුන්ඩ් තෝට්ස්. ওই නිතරම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක වගේ ওই තියෙනවා. ගණන් ගන්න නැතුව ගියොත් කරදර නැහැ. මේක ඉස්සල්ලාම අල්ලා ගන්නවයි කියලා කියන්නේ සක්මනේදී. සක්මනේදී බඳ හරිය භාවනා කරන්න යනකොට හොඳට තේරෙනවා මම දකුණ මෙනෙහි කරලා වෝ පේනවා. නමුත් දැනෙනවා මොනවද භාගයට යන හිතවිලි පංචයකුත් දුවන. ඒක මොකද්ද කියලා බැලුවොත් සක්මන පැත්තකට යනවා හිතවිලි වලට පටලැවෙනවා. දැන් මේක ඉදක් තියුණා ගණන් ගන්න ඕනේ. මම සක්මනම කරගෙන යනවා කිව්වොත් අර හිතවිලි වලට අර්ථ ගන්න බෑ. චේන් තෝට්ස් වෙන්නේ නෑ, ට්‍රේන් තෝට්ස් වෙන්නේ නෑ, වැහැලෙන ගන්න. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ අහක යන එකක් තමයි මම අවධානයේ අඩුකම නිසා, සූර භාවයේ අඩුකම නිසා එන්න පටන් ගත්තේ කියලා. එව්ව නෙමෙයි ගොඩක් වෙලාට ප්‍රශ්න වෙන්නේ මේ සමහරවිට තියෙනවා රාග නිශ්චිත හිතවිලි, ද්වේෂ නිශ්චිත හිතවිලි සහ මෝහ නිශ්චිත හිතවිලි. එව්ව ඉන්නේ කඩාගෙන හරියට එල්ල කරලා විදිනවා වගේ. එව්ව ආපුවාම අර වගේ ඉන්නේ නැහැ දොර කඩාගෙන එනවා කෙලින්ම ඇතුළට. ඒමාවට පස්සේ දැනගන්න ඕනේ ඒ වගේ වෙලාවක අරමුණ හසුරවන්න කියලා හරියන්නේ නැහැ. අරමුණ බහ තබන්න ඕනේ. තබාන මෙයාම ලොකෝ කරගෙන මේකත් එක්කම කෙලින්ම වැඩ කරගන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ වගේ හිතවිල්ලක් සක්මනේදී ආවොත් සක්මනේ හිතගෙන සක්මන් කිරීල නතර කරලා හිතනවා කියලා මෙනෙහි කරන්න කියනවා. ඇවිදින්න පටන් ගත්තොත් අර හිතවිලියොත් ලොකු ඉඩක් හම්බ වෙනවා හිතනාස්ති කරන්න. ඒ නිසා ඇවිදින්න නතර කරලා වම දකුණු බැවෙ නතර කරලා මේ වෙච්ච බාධාවට හිතනවා කියලා මෙනෙහි කරන්න කියනවා. සක්මනේදී තේම. මේ පරියන්කේදී ඇත්තට මේක දැනගත්තොත් ඒකේ යැති මේ පියාගාව ඇති අර ඩිස්කෂන් එකක් අපි දවසලා අච්චු කරලා දුන්නේ. ඒකේ තියෙනවා නොටින් නොවින් ඇන් තින්කින් කියලා එකකුයි. ඒකේ ලස්සනට ওই ප්‍රශ්නේ අහලා මම හිතයි ඩිස්කෂන් එකේදී ඒ ස්වාමීන් වහන්සේ විස්තරයක් දෙනවා. අපි ඊට පස්සේ ඉස්ලාම්සරේ කිස්බරු අපලාවේ හදලා දුන්නා. ඒක දැන් අපිට ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අරගෙන කියවන්නේ ඒකේදී ඒ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ තේරෙන්නේ නැතුව පස්සේ ප්‍රශ්නේ අහලා හරි ලස්සනට විස්තර කරලා දෙනවා. ඒක බෑග්ග්‍රවුන්ඩ් සෝස් බව දන්නවනම් ඒ කැරක්ටර්ස් වගේක් තියෙනවා. මෙසේජ් එකක් නැහැ. බැලුවොත් තමයි යව හැඩගැනෙන්නේ. අන්න යව තියේදී ගණන් ගන්න නැතුව තමයිගේ මූල කර්මස්ථානේ කරගන්න
යන්නේ. ස්වාමීන් වහන්සේ යම්කිසි ක්‍රියාවක් හොඳමෝ නරක යන ඇදීමක් කිරීමේදී කුසල හා අකුසල පාපනා කුණ වෙන වෙන වශයෙන්
මේක ඇත්තටම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා, ජාතියෙන් ජාතියට වෙනස් වෙනවා. ඒ නිසා සාරබහුම නයිසර්ගික හොඳ නර්ගකේ දෑ ලෝකේ නැහැ. ඒ පරිසර වල හැටියට නෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියවන කියන්නේ කෙනෙකුට රස කෙනෙකුට වස වෙනවා. ඒක නිසා ඔක්කොටම රස කියලා දෙයක් ලෝකේ නැහැ. ඔක්කොටම වස කියලා දෙයක්වත් නැහැ. ඒකට හොඳම සාකාස්ටික් නිදර්ශනය තමයි මම කියුවේ. මොකද්ද මට මතක නැහැ පොතේ මොකද්ද කියලා තිබුණේ කියලා. ඒකෙදී කියනවා ටිබෙට් රටට ගිහිල්ලා හොඳ නරක දෙක මොකද්ද කියලා අහුවොත් ඒගොල්ලන්ගේ හොඳ නරක දෙක තීන්දුව වෙන්නේ අධික සීතල පරිසරයකට ගැලපෙන හොඳ නරක දෙකක්. අරාබි ගරේට ගිහිල්ලා හොඳ නරක අහුවොත් ඒගොල්ලන්ගේ හොඳ නරක පදනම් වෙලා තියෙන්නේ දැඩි උෂ්ණක පදනම් වෙච්ච මානසිකත්වයක. ඒ නිසා ටිබෙට් රටේ නරක වැඩක් කරුවොත් ඒගොල්ලෝ අපායට යවනවා. ඒ අපාය අන්තිම සීතල අපායක්. ඒගොල්ලෝ හොඳ වැඩක් කරුවොත් හොඳ උණුසුම් තැනකටලු යවන්නේ දිවි ලෝකෙ කියලා. අරාබියට ගිහලා නරක වැඩක් කරුවොත් යවන්නේ අන්තිම රස්නේ තැනකටලු අපාය කියලා. හොඳ වැඩක් කරුවොත් යවන්නේ සීතල තැනකට. ඒ නිසා ටිබෙට් රටේ ගිහලා අපරාධයක් කළා බැලුවොත් ගහඹර දනුව අරාබි රටේ බොහොම ලොකු ආභයක්. ඒ මොකද කල්චර්ස් දෙක හැදිලා තියෙන හැටි. ඒ නිසා මේ දෙකදම අපායවල තියෙනවා. දෙකේම හොඳ නරක තියෙනවා. නමුත් අර ගොල්ලන්ගේ හොඳ හරි ලස්සන ගතියක් රසණීය ගතියක් තමයි ඉල්ලන්නේ. ඒ නිසා මේ ෆන්ඩමෙන්ටලිසම් නෙමෙයි මම මේ මතකල් පෙන්නන්නේ. කුරානයේ අරගෙන කියවලා බලුවොත් දිවි ලෝකේ පෙන්වන්නේ සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින දිය වැලිය ඇත්තා වූ උද්‍යානයකට උඹ ස්වර්ගගත වෙනවා කියලා. බලනකොට ලංකාවේ ඒ වගේ එකක්. එකනේ හැම වෙලාවෙම එවර්ග්‍රීන්. ඉතින් අපි ඉන්නේ බලනකොට පරාදයි. ඉතින් ඔය ලංකාවේ ඉන්න කට්ටිය මල අපායක නෙමෙයි. දැන් මෙහෙ ඇවිල්ලා ඉන්නේ මොකෝයි? අල්ලන්නේ ඒකලා ඒක ඉපදුනාට පස්සේ ඒක ඇති ස්වර්ගයක් නැහැ. ටිබෙට් රට ගියාම පෙන්වන්නේ සීතලු සීතල වූ නර්ගයකට තමයි යන්නේ වැඩි කෙරුවොත්. මොකද ඒවලුනේ සීතල පෙන්වන්න බෑ. ඒ නිසා මේ වගේ අපි තේරුම් අරගන්න ඕනේ අවිද්ද පය දහස් වටි කියලා කියන්නේ ඒකයි. අපි එක එක කල්චර් සෝට් එකේ රටවල් වලට ඒ ජාතින් වලට ගියාම තේරෙනවා අපි මේ දේවල් ගැටලා හොඳ හරි හොඳ හොයන්න යන්න එපා. අපිට තියෙන්නේ ගිය තැනට හේතු වෙලා ඒක දැනගෙන ඒක අවුල් කරන්න නැතුව එතන පවු කරගන්න නැතුව එතන මේ best first do no harm කියලා ඉන්නවා මිස ලෝකෙටම හරින සත්‍යයක් ලෝකෙට හරින හොඳක් නරකක් ලෝකෙටම හරින එව්ව හොයන්න පටන් අරගත්තොත් ඒක මේ බුදුහාමුදුරුවත් නොකරපු දෙයක්. උන්වහන්සේ කියන එක තේරුම් ගන්න උත්සාහ කරන එක විතරයි. ඒ නිසා මේ හොඳ නරක කියන එක හොඳට මතක තියාගන්න පුංචි කාලේ හොඳ නරක ලොඩු උනාට පස්සේ හොඳ නරක නෙවෙයි. පොඩි කාලේ ඒ වාගේ හොඳ නරක වයසට ගියාම හොඳ නරක නෙමෙයි. ඒක වෙනස් වීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ තැනට හැද ගැහිමේ හැකියාවද? අන්න ඒක බැලුවොත් අපිට තේරෙනවා අපිට තියෙන හොඳ නරක දැනගන්නේ මොකටද? කාගවත් හිතක් නොරිද ගන්නයි. අපි අනාගතේ නාස්ති නොකර ගන්නයි. ඒ දෙක දැනගන්නවල ඒ තමයි හොඳ නරක දැනගැනීම හැකියි. එහෙම නැතුව හොඳ නරක කරන්නේ නැහැ කියලා තව කෙනෙකුට දඬුවම් කරන්න හෝ මේ අධිකාරී ශක්තිය අතර ගන්න ගියොත් අපි අලුතෙන් කර්ම රැස් කරනවා. ඒ නිසා කෙනෙක් කෙනෙකුට හොඳ නරක විධායක ශක්තියක් වශයෙන් හෝ එහෙම නැත්නම් මොකද්ද කියන්නේ වෙන කෙනෙක්ට දඬුවම් කිරීමේ අයිතිවාසිකම බුද්ධ ශාසනයෙන් පෙන්නලා නැහැ. මේ කර්මේ ශකර්මේ සැලේ තියෙනවා. මතික ක්‍රියාත්මක කරන්නේ බුදුහන්ව පෙන්නලා නැහැ. ඒක චිත්ත නියමයක් ඒ නිසා මේ ඊට ගණන් ඕකා මෙහෙම කරපම් මෙහෙම කරපම් දඬුවම් පද්ධති මොනවත් නැහැ කියලා තමයි උඹ කෙරුවොත් උඹට ඒ දෙවි. ඒක වෙන්නේ කර්මේ සාකර්ම ඵලයන් නෝ එහෙම නැතුව අධිකාරී ශක්තිය දීමෙන් කියනවා ආගම විසින් මිනිස්යාට කරලා තියෙන විශාල මහානිය කරලා තියෙනවා මෙන්න මේ අධිකාරී ශක්තිය වැඩියට පාවිච්චි කරනවා. අගන් නායකයෝ ඒගොල්ලෝ කරන්න පුළුවන් තරම් නරක ජීවිත ගත කරමින් අර අසරණ මිනිස්සුන්ට දේව නියමයේ ක්‍රියාත්මක කරන්න අයිතිය කරන්නේ. ඒක නිසා මේ හොඳ නරක දෙක මේක ප්‍රයෝජනෙයි සලකලා. එහෙම නැත්නම් අපි කියනවා නම් වාසිය පිණිස වැඩ කරනවා නම් කරන්න තියෙන්නේ ඒක දැනගෙන ඊයේ පද්ධතියක තියෙන ඒ පොදු ජන සම්මතයේ තියෙන තීරුම් අරගෙන හොඳ නරක දෙක අරගෙන ඒ අනුව හැඩ ගැහිලා අලුතෙන් ඒකට ඝර්ෂණ කම්පන ඇති කරන්නේ නැතුව Taman පරිස්සම් වෙලා කටයුතු කරන්න තමයි හොඳ නරක දෙක අවශ්‍ය වෙන්නේ. ඊට වැඩි වෙනස් පරිසරයක් එනවා ඇති දෙමව්පිය දරුවෝ දිහා බලනකොට ගුරුවරු ශිෂ්‍යෝ දිහා බලනකොට දොස්තරවරු මේ ලෙඩු දිහා බලනකොට ආචාර පද්ධති ධර්ම තියෙනවා. නමුත් පරමාර්ථ වශයෙන් බලනකොට ඒවට වෙනස. ඒක නිසාම කියනවා එක්කෙනෙක් මට මතකයි කියලා තියෙනවා බුද්ධාගම විශ්වගත ආගමක් උනේ බුදුජානන්සේ ඕනම පරිසරයක හැඩගැහිමේ ඉඩකට කියලා තියෙනවා. මේ කියන එක එතෙන්ද ගිහිල්ලා කරන්න කියන්නේ නැහැ. එතෙන්ද කියනවා එතන තියෙන දේවල් මුතු සංවේදී භාවයෙන් තේරුම් අරගෙන ඒක ස්ටබ් ඒක තහවුරු කරන්න පුළුවන් නිසා වෙන මේ ඒක නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා. මම නැවතත් මතක් කරනවා මේ ෆන්ඩමේෂන් මේ කුරාණයේ තියෙන ආ වූ ධර්ම කිසිම දෙයක් කාන්තාරෙන් පිටට අදාළ නැහැ කියලා. ඒක විශ්වාස කරගෙන තියෙන කාන්තාර පරිසරේ ඉංග්‍රීහට බෑ. එතින් ගියා පර්ණ ටෙස්ටමෙන්ටුවේ තියෙන ටික අපේ කතෝලිකයේ යුදෙව් භූමියට සහ යුදෙව් ජාතින්ට මිස වෙන කිසි කෙනෙකුට ගන්න බෑ. ඉතින් එහාට ගියේ එක හයිබ්‍රිඩ් එකක් ඔරිජිනල් එක නෙමෙයි. බුද්ධ ආගම මෙහෙම එකක් නෑ. සාරභෞමයි ඕන තැනකට යොදවන්න පුළුවන්. මොකද හොඳ නරක පිළිබඳ හැඟීමක් තියෙන නමුත් ඒක අනිත්‍ය බව දන්න. හොඳ නරක අනිත්‍ය වෙන්න පුළුවන්. ඒ හොඳ නරක දෙක පවු පින් දෙකට දා ගන්නවා පින් කුසල අකුසල වලට දා ගන්නවා. නමුත් ඒක හරියටම ඉලක්ක ඇඳලා පෙන්වන්න ගියොත් අහු වෙනවා. ඒක අනිත්‍ය දෙයක් බව තේරුම් ගන්න. මේක අල්ලා ගත්තොත් දුකක් වෙන බව තේරුම් ගන්න. මේක අනාත්ම ධර්මයක් කියලා තේරුම් ගන්න. නමුත් ඇඟ අමාරු කරගන්න නැතුවෙන්ට පරිස්සමෙන් පිණිස හොඳට දැනගෙන ඒකට අනුයාත වෙනවා මිසක් ඒක ඉන්ටර්ප්‍රීට් කරන්න යන්නත් එපා. තව කෙනෙකුට ඉම්පෝස් කරන්න යන්නත් එපා. ඒක කරන්න ගියොත් වෙන්නේ මොකද්ද? අපිට මේ සතිය වඩා ගන්න තියෙන චිත්තක්ෂණය අපෙන් ගිලින එක තමයි.
ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ උපසත් අෂ්ටාංග සීලේ සඳහන් නච්චගීත වාදිත
එහෙනම්
නච්චගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ ඥාන සික්ඛාපද සමාදියාම යන ශික්ෂා පදේ පිළිබඳවයි මුහුණේ ආලේපන ගැල්වීම එම සිල්පදේ කැඩෙන්නට හේතු වේද? කොණ්ඩේ ඩයි කිරීම, කොණ්ඩේ කැපීම ආදිය ඒ ශික්ෂා පදේ කැඩෙන්නට හේතු වේද? එසේ කැඩෙනවා නම් මේ අවස්ථාවේදී ඒ ශික්ෂා පදේ නිදී අනෙක් ශික්ෂා පද හතක් පමණක් පූජාක සමාදන් වීමක් නෙකේද? රැකගන්න ප්‍රමාණ තියෙද?
විතර ඥානච්චීත වාදිතේ කත් පංචි පදෝලින් එහා පැත්තේ ඒකදී තියෙන්නේ වචන්ති ගත නැච්ච කියන නටනවා ගීත කියන්නේ ගායනවා වාදිත කියන්නේ වයනවා විෂුක දර්ශන කියලා කියන්නේ කොමඩි ෂෝස් නැත්නම් විසුළු උසුළු විසුළු දර්ශන කරනවා හෝ බලන් ඉන්නවා විෂුක දර්ශන මාලා කියන කියන්නේ මල් මාලා ගන්ධ කියලා කියන්නේ
ශරීරයට ගල්වන ගඳ විලේපන කියලා කියන්නේ ආලේප ඒ කියන්නේ රෝස් පවුඩර් නැත්නම් අර මේකේ හැම වෙනස්කරන බුරුමේ නිතරම පාවිච්චි කරන මේ සරවුව නිසා තනක කියලා ධාතියක් ගන්නවා ඒ වගේ දේවල් විලේපන ධාරණ කියලා කියන්නේ නක්ම කොට නැතුව අර මේ දෙපැත්තට මෙහෙම අර නුව බඳගන්නේ පැතිතුළු වලින් හදලා මේ වලලුව ගෑව ධාරණ මණ්ඩන කියලා කියන්නේ මොකවුද මේ බොඩි බීටර්ස්ලා වෙන්නනේ මස් පිටු ගච් පෙන්නන්නේ තෙල් ගාලාවිල්ලා මෙහෙම කරලා පෙන්න ඒ වගේ මණ්ඩන ජාතික කියලා කියන්නේ හොඳට ශරීරයේ අංගපසින් වෙනවා වෛශ්‍යයන් තමන්ගේ අංග පෙන්න එකත් ඒකටම දක්වලා තියෙනවා කියන පුරුෂයේ පුරුෂ ශක්තිය පෙන්නනවා ස්ත්‍රියව තමන්ගේ අංගපසංග පෙන්නන ඉඳ සඳහා නට මේ කියන්නේ හඳුන් ක්‍රම හෝ මොනව හරි කරනවා ඒවා මේ ධාරණ මණ්ඩන විලේපන විලේපන ධාරණ මණ්ඩන විභූෂණ කරනවා කියලා කියන්නේ මව අපෑම් කරනවා විභූෂණය කරනවා කියලා කියන්නේ තියෙන දේ මව අපෑම් කරනවා එක එක ක්‍රම වලට මේ රූපලාවන්‍යයේදී කරන්න හදන්නේ සාමාන්‍ය ලස්සන තියෙන එක උස් කරලා පෙන්වන්න හදන ගතිය. ඉතින් මේ වගේ පෙන්වන්න හදන්නේ කාම කෝප ගතිය. කාමයේ කුප්පණ ගතියක් වෙනවා නම් ඉතින් අර මූණට ආලෝප කරනකොට බුරුමේදී හැම වෙලාවෙම තනාක ගන්න තනාක කියලා කියන්නේ හඳුන් සුදු හඳුන් වගේ જાතියක්. නමුත් මේ විලිමෙල් ගැට වගේ වැලක්. ඒකේ වැලේම වැල තියලා අතුල්නකොට නිකන් මේ හඳුන් උරගාපුවම වගේ හිටිනවා. ඉතින් මේ හොඬු වල නිතරම ගානවා. මොකද මේ අවුව සැරට මේ අවුවට වැඩිය හරි විසමයි ඒ අවුව. ඒ නිසා නිතරම මොණේ ගානවා. නමුත් ඒක ආලේප මේ අලංකාරය පිණිස නෙවෙයි කරන්නේ. ඉතින් ඒක සමාහට මෙහෙම කවුම් කරපොනවා නහය දිගේ ගානවා. එක එක නිකන් බැලු බැලමන් නිකන් විකාර ඇඳලා වගේ. නමුත් මේ මිනිස්සු හදාගෙන තියෙන කම. ඒක ශික්ෂාපදේ ගැලීමක් වෙන්නේ නැහැ. දැන් මෙහෙත් අපි තොලපු පුරුණාට වැස්ලින් වගේ දෙයක් ගාවට ඈ වැස්ලින් ගන්න. ඉතින් ඒක අපි දන්නවා කවදාකවත් මේ කාම කෝපේ කරවන්න හොය එකක් නෙවෙයි. ඒ වගේ දේවල් නෙමෙයි මේකෙදි ගැදෙන්නේ. තව කෙනෙක්ගේ කාම කෝප කරවන මේ දේවල් තමයි නැච්ච ගීතයකට වැඩි. කොණ්ඩේ ඩයිකෙදිල්ල නම් ඉතින් තමයි තේරුම් අරගන්න ඕනේ මොකද්ද ඒ කරණේකේ තේරුම කියනවාද කියලා බලලා ඒකේ මගේ බලම හැටියට බලනකොට ඒකේ අර වයසට ගිය ගැටි නොපෙනී සිටීම සඳහා කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක අර එහෙදි මේ වගේ බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා රෙසිස්ට් වායාම හිටියේ මං කසිස්ට් වායාම මොකද කියන්නේ කියලා. ඉතින් ගෝ ස්වාමීන් වහන්සේ මම බලන්නේ කරන කෙනාගේ මොකද්ද කරන කෙනා කෙරේ අනුකම්පාවක් විතරයි මට තියෙන්නේ. එයා කැමති නම් කරගත්තා වේ නැත්නම් කැහිතු දෙන්නේ. මම මේක පිළිබඳ විනිශ්චය කරන්න යන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ඒ වතරම දැන් මේ වගේ රටක ඒක ඉතර මහා ලොකු දෙයක් නෙමෙයි මොකද කවුරුත් වගේ කරනවා. ලංකාව වගේ රටක ඒව අඩුයි තමයි. ඒක නිසා අපිට EUID හරියට value judgment එක කාලේ කාලේ හරියට දේශෙන් දේශය හරියට විස්සන. ඒක මම අර මේකෙත් කිව්වා විකාල භෝජනයේකෙත් අපි තියෙන sets දැන් fix වෙලා තියෙන පංචිල් පද, අටසිල් පද, නවසිල් පද කියලා එකක් තියෙනවා, දසසිල් පද තියෙනවා. සාමාන්‍ය දසසිල් තියෙනවා, උපසම්පදා සීලය තියෙනවා. ඉතින් අරක අපි මේ කෙනෙක්ගේ රැක්කට ඇති දෝෂයක් නැහැ. නමුත් ඒක ස්ටෑන්ඩඩයිස් කරන්න බෑ. ඔක්කොටම රෙකමන්ඩ් කරන්න බෑ. කෙනෙකුට උත්සාහ කළ බලන්න පුළුවන්.
In today's
Dhamma talk, you said
not to develop hatred to
self-pleasure,
not to develop self-mortification as well. Can you explain this a little
more? Dhamma Chakka Pavattana Sutra, the question is about the self-indulgence or sensuous pleasure and the self-mortification. So this is the very beginning, the first utterance of the Buddha, as the Dhammacakkappavattana Sutta. So all these things, good and bad, skillful, unskillful, everything you can divide into this sense pleasure and the self-mortification in the self, if you take the little nuances of the meaning. So my what I wanted to tell was, unless otherwise you know these two ends, you will never assimilate the middle part. If you know only one, definitely your knowledge is paralyzed. You can't assimilate the middle. So therefore, you must have appreciation or you must have a balanced understanding about the both. Then only your middle path will be lasting one, durable one, otherwise no. So people, those who are taking the side of the self-indulgence or sensuous indulgence, they hate self-modification. Those who are taking intrinsically the self-hatred, the mortification, they hate or they can't understand the people, those who are indulging the sense pleasure. So therefore, they are right from the beginning, they are deprived of the middle path. But the Buddha says, not only the four noble truths, he mentions seven noble truths. Dukkha Satya, Samadhi Satya, Marga Satya, Nirodha Satya, that means truth of suffering, the cause of suffering, the emancipation, and the pathway. And then he says, Ajinava Asada Nisara. Advantages, disadvantages, and renunciation. So all the thing you must understand out of in this light. So you must understand the advantages of the self, the sense pleasure. That is the part, the early life of the Prince Siddhartha. And then, and he was in the sense pleasure as a prince. And then he studied after denunciation 6 years in the self-mortification. And there also he got kind of a balance. Then only he assimilated the middle part. So in our day-to-day life also, whatever you like or your desire, lead, that is the self-indulgence. Wherever the hate, when a dislike happens, that is something related to self-mortification. So you are in the day balancing between the liking and disliking. So both of them has to decompose and make a compost, then only the middle path will come. Not by avoiding, not by bias. So therefore, in the day-to-day life, you must know how to make use of them in a constructive way. If you have a stereotype idea that self-mortification is the only way, you will never be exposed to the sensuous pleasure. If you are bogged down in the sensuous pleasure, you will never go to that side, that so much so you are paralyzed. So you will not be a Buddhist, you will never understand this Dhamma. But in the middle class, therefore some people say, Buddhism is bringing the message not for the highest, the luxurious people, because they don't like the self-mortification story. And it is not addressing the very poor generation, because they don't have time for Dhamma and they have no idea about the sense pleasure. So it is for the middle class. Middle class people have some time and sometimes it troubles, but they are fairly balanced in the liking and disliking. Of course, not fully balanced, but they are better off. So that Dhamma is working for the middle class.
Garu Swamin Mahansa, Ape Podi Daruvanta Ape Pansil Rakime Vatinakama Nithara Matak Karanawa. Namut Ada Daval Bohanse Avadharane Kala Aakarayata His Wacana Katha Kirimen Wana Haniya Gana Itharam Ape Ova ඔන්න දැනුවත් කරන්නේ නැහැ. බොහෝ විට මෙම රටේ හැදෙන දරුවන් නිතරම කතා බහ කරන්නේ සිහින ලෝකවල සිදුවන සිදුවීම් ගැනයි. උදාහරණයක් වශයෙන් හැරී පොටර් වැනි චිත්‍රපට දර්ශන වැනි. මා වහන්සේගෙන් දසා දැන ගැනීමට බලාපොරොත්තු වන්නේ කුඩා කාලයේ සිටම මෙම සිල්පදය යම් තරම්කටවත් රැකීමට ඔවුන් පුහුණු කරන ආකාරයයි.
ඇත්තටම පංචිල් පද වලට පිසුනා වාචා වැටෙන්නේ නැහැ. ඒක වැටෙන්නේ ආජිවට්ටමක සිටෝ ආදි වට්ටම සිල් තමයි වැටෙන්නේ. ඒක නිසා ඒක වැටෙන්නේ මුසාවාද කියන එකට. ඒතකොට මේකෙදි වෙන්නේ යම් කිසි දෙයක් අදාළ නැත්නම්වත් නෑ පුංචි දෙයක් තියෙනවා ඒක සීන මට්ටමට එක්සදිරිත් මට්ටමට කරලා ගන්න. ඉතින් ඒ නිසා කියනවා මේ ඒ වගේ අතිශෝක්තිකර දාලා කතා කිරීම අතිශෝක්තිය කියලා කියන්නේ බොරුවගේ මල්ලි වගේ තමයි. බොරුවම නෙවෙයි. නමුත් ඒ වගේ දෙයක් වෙනවා. මත ඒ පොඩි ළමයින්ට ඒක හරි අමාරුයි. මොකද බහතෝරණ වයසේදී මීනින්ග්ෆුල් වචන කතා කරනවා කියන එකක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මේ යම් කිසි මට්ටමකට තර්ක මනසක් එනකම් බොහොම අමාරුයි මේ වගේ දේවල් ඇති කරගෙන යන්න. ඒක නිසා හරි අමාරුයි කියන්නේ ඒක මේ කොහොමද කරන්න කියලා. ඒකට මන්දර සමහරවෙක වැරදියට ගන්නවා. දිමෝපියෝ හරියට ප්‍රමාණ දැනගෙන පාවිච්චි කරනවා නම් දරුවෝ ඉබේම පුරුදු වෙලා එයි. නමුත් වෙලා තියෙන දෙමාපිය හුඟ දෙනෙක් කියන්නේ හුඟක් වෙලාවට ඒ දරුවෝ ඉන්නේ අපිත් එක්ක නෙමෙයි පන්තියට ගියාම මොනවා කියනවද දන්නේ නැහැ. ඒක නිසා අපිට පාලනය කරගන්න බෑයි කියලා. නමුත් අර දෙමාපියන්ගේ රෝල් මොඩල් එකේ කටි ගත කරන ජීවිතය හැටියට තමයි දරුවන්ගේ අනිවාර්යතාවය තියෙන්නේ. උතුරු ජානා සදා කර තියෙන්නේ දෙමාපියෝ දෙන්නා මේ පුබ්බාචාර්ය කියන්නේ. ඔක්කොටම ඉස්සර වෙන ආචාර්යවරු තමයි දෙමාපියෝ. ඒක නිසා මේ ඕක ඔයිට වැඩිය වෙනස්කමකට අහුවා කැන්බරා ගිය වෙලාවේදී මේ දැන් ගැඹුරු ධර්ම වල ආත්ම නැහැ කියලා පටන් අර ගන්නවා. එතකොට කෙනෙකුට මොටිවේෂන් එකක් එන්නේ නැහැ. ඒ නිසා පුංචි දරුවෙකුට අනාත්ම කතාව කිව්වොත් ඌ ඉගෙන ගන්න එකක් නැහැ. ඒකෙම ඌ කිසිම ශිල්පයක් දිනු කරන එකක් නැහැ. එහෙම නැත්නම් මේ නව නිෂ්පාදන පිළිබඳ හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඉතින් නිකම් අනාත්ම කියන එක දැනෙන්නෙම නිකන් මේ උනන්දු කරවන්නේ නැති ගතියක් නේ. ඉතින් මොකද කියන්නේ කියලා මම ඒ කිව්වා මම කිව්වා මේ මම හිතපු නැති ප්‍රශ්නයක් ඇත්තටම දෙමාපිය වශයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. මොකද සර්වඥාණන්ට හැම වෙලාවෙම ආනුභවි වැඩ පිළිවෙලක් කියලා තියෙනවා. දානි කියලා දෙන්න. දානින් පස්සේ සීලය කියලා දෙන්න. සීලෙන් පස්සේ සමාධිය කියලා දෙන්නේ ඔක්කොම හරියන් විතරක් විපස්සනා කියලා දෙන්නේ. විපස්සනා පටන් ගන්න බෑ. අනාත්ම කතාව වෙන විපස්සනා ලෙවල් එකේ. ඒ නිසා පොඩියෙන් පොඩි කරගෙන කරගෙන යනකොට ඒ දරුව මට්ටමට එනකොට තමයි මේ කරලා දෙන්න තියෙන්නේ. ඒ අර බහතෝරන්නත් ඉස්තරලා එයාට මේ මුසාවාද පිසුනා වාචා පරසවාචා කතාවයි කරන්න බෑ. You have to be somebody before becoming nobody කියලා.
ගරු ස්වාමින් වහන්සේ දිව්‍ය ලෝකවල සිටින දෙවිවරු මනුෂ්‍ය ලෝකයේ සුගතිය වශයෙන් සඳහන් කළ අවස්ථාවක් දේශනාවකදී අසන්නට ලැබින. එනමුත් දිව්‍ය ලෝකවල සිටින සමහර සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගස්ත සහ පලස්ත බැවින් එවැනි දිව්‍ය ලෝකවල උත්පත්ති ලැබීමෙන් වඩා නිවැරදි ශ්‍රී සද්ධර්මයේ ඇසීමට ඇති අවකාශ මනුෂ්‍ය ලෝකයට වඩා වැඩිදයි පහදා දුන මැනවි. එසේ මාර්ගඵලයක් ලැබීමට ඇති අවකාශ මෙවැනි ස්ථානවල උත්පත්ති ලැබීම මනුෂ්‍ය ලෝකයේ දීට වඩා වැඩිදයි ද පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
අතන මට එක්ස්පීරියන්ෂල් නම් මොකක්වත් කියන්න බෑ. මට කියන්න තියෙන්නේ පොත්වලින් කියවලා තියෙන දේවල් තමයි. මේක නිමිත්ත සූත්‍රය සඳහන් කරලා තියෙන බොහොම දක්ෂ විදියට දිවි ලෝකේ මැරෙනවා නම් යායතු හොඳම සුගතිය මනුස්ස ලෝකේ කියලා. මනුස්ස ලෝකයට ගිහිල්ලා ලැබෙන සිත උස්සස්ම සම්පත්‍ය තමයි ශ්‍රද්ධාව. એટલે ඒක තහවුරු කරගන්නවා කියන්නේ සෝවන් වෙනවා කියන එක. ඒ නිසා ඒකට ගිහිල්ලා කරගෙන එන්නේ කියලා. තව සූත්‍රයක් තියෙනවා ධම්මරත සූත්‍රය. ඒ ධම්මරත සූත්‍රයේදී ඒක බොහොම ලස්සනට ඔය පන්දි ස්වාමීනාංශයේ ඉන්දීසෙල් ලයිෆ් පොතේ විස්තර කරනවා. ඒක ස්වාමීනාංශයටම කිතාමත්ම බොහෝමත්ම කැප වෙලා එතන පැවිදි චාලිත වෙන්නේ නැති හරියටම දුතාංග ධාතුව භාවනා කරනවා. නමුත් ඒ ස්වාමීන්ශයට පරිදෙවිලක් කියනවා. මොන විදියෙන්වත් ඉවසන්න බෑ. ඉතින් ඒ ස්වාමීන්ශේ අදිස්ථාන කරගන්න මොන විදියෙන්වත් මම ශික්ෂාපදේ කරන්නේත් නෑ, කන්නේත් නෑ රැයට. ඒකලි වෙලා ඒ ස්වාමීන්ශේ දැඩි වෙහසේ ඉඳගෙන ඉන්න බෑ මේක දනවා. ඒ නිසා උඩ ආලම්බන රජුව බැඳගෙන ඉත රෙදි වෙලක් වගේ කල්ලාගෙන බැඳගෙන ඒක එල්ලිලා සක්මන් කරනවා. සක්මන් කරගෙන ඉඳද්දී දැඩි වීරියෙන් දැඩි සතියෙන් ඉඳද්දී සක්මනේදී මැරිලා වැටෙනවා. වේදනාව නිසා මැරිලා වැටෙනවා. මැරිලා වැටිච්ච ගමන් මේ ස්වාමීන්සේ ජීවත් වෙටපත් වෙලා දිවි ලෝකේ උපදිනවා. ඒ ස්වාමීන් වහන්සේට පේන්නේ පොඩ්ඩක් නිකන් අර බහනදි ගැප් එකක් ආවා වගේ විතරයි. ඒ ශාන්ති දන්න දිවි ලෝකයේ කතාව. ඉතින් ඒ ශාන්තිගේ ස්වරූපෙලු ඉස්සරහා බලන්න ඇත්ත එක තුර බලන්න. ඉතින් ඒ ශාන්තිගේ තියෙන මේ සංගීත රාව ඇහෙනවා, පිරිමි ශබ්ද ඇහෙනවා, ගෑනු ශබ්ද ඇහෙනවා. ආවුද ඒකනගෙන ආරණ්‍යයේ කවුරුද සෙනඟක් එන්නේ සාහනේ දෙන්න ඔක්ක කියලා මේ ශාන්ති හිමේ ඔලුඹින් බලවත්තා. බලනකොට දිවි ලෝකයේ දිව්‍යක් සරාව දැනගත්තු මේ ආන්දිව දාන සිවුර ඉන්නේ කියලා. දිවි ලෝකේ දන්නේ නැහැ. ඊළඟට විශාල කන්නඩියක් දෙන ලැල්ලුවල වුණට එළවට පස්සේ කිව්වලු ඔබ වහන්සේ නැකන් මේ විශාල දිව්‍ය විමානයක් සූදානම් වෙනවා අපි 500ක් ඔබ වහන්සේගේ පාද පාරිචි කාර්යාලවල ඉඳලා හැසිරෙන්නලා ඇති මෙන්න සෝපරූපේ දැනගන්නේ. දැල්ලා බලනකොට කුල් දිව්‍ය ආභරණ සැකසিলা තමන්ගේ ස්වරූපේ දැක්කට පස්සේ ඒ අපසරාතුළු මේ තියෙන්නේ දිව්‍ය විමානේ මේකේ අසතියන්නේ ඇඟිල්ල ගන්න එකවලු කකුලේ. එතකොට මේක ඔබතුමාගේ බාට පස් වෙනවා. ඒක තමයි අපේ ක්‍රමය කියන්නේ. එච්චකට මර දෙයන හදි දාගත්තුලු දැන් නම් වැටුනේ බරපතලක අමාරුයි කියලා. දැන් අය ගොඩ යීමක් නැහැ. මොකද වට කරගෙන තියෙන 500ක් ඒ සුරංගනාවියෝ හම්බෙන්න තියෙන මේ ලොකු ජීව විමානයක් මම බලාපොරොත්තුනේ මේක නෙවෙයි කියලා මහා විශාල චිත්ත පීඩයක් ඇතිලා තිනකොට කිව්වා හිතාගත්තු මේක ඇත්ත නම් මේ විචිතේ ඇත්තන දිව්‍යයන් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න පුළුවන් ශක්තියක් තියෙනව නේද කියලා. අදිෂ්ඨාන කරාලු මම නෑ මම මේ චක්මන් කරගෙනනකොට ෂුවර් එකටම මිනිසුන්ගේ බුදුහමඳුර හිටියා. අනේ මගේ මාව මේ බුදුහමඳුර ජීවිත පහළ වේවා කියලා අදිෂ්ඨාන කරා. අදිෂ්ඨාන කරනකොට මට දිව්‍ය අපසාර දැනගත්තොත් මෙයාගේ අදිෂ්ඨානේ ඒගොල්ලොත් අදිෂ්ඨාන කරාලු වහා බුදු ජානහසී ජීවිත පහළ වේවා කියලා. ආනන්ද පිළිතුරු අනේ ශාන්ච මහ බේරගන්න මේකට ගිහිල්ලා දැම්ම මේකට අත තිබ්බොත් මම කොච්චර කාලයකට අහුවෙයිද නැ මම පරිස්සම් කරන්නේ කියලා. ඊට පස්සේ දරුවචනන්සේ ගාතාවක් මාර්ගෙන් කියලා දීලා තිනවා ඔබ වඩලද හිරියොතක් දෙක තියෙනවා වඩලද වීර්යය තියෙනවා වඩලද සතිය තියෙනවා ඔබ හිරියොතක් දෙක නෑ මේක ධර්ම රතේක ඔබ ඉන්නේ දිවි ලෝකියක් මනස ලෝකියක් මේ රතේ නිස්සද්දයි කොහෙ ගියත් ඉදලා තියෙන නිවනට බයලජ්‍ය දෙක තමයි උඹ යන රතේ ආසන දෙක. වීර්ය තමයි පිටිපස්සේ යන්න. සතිය තමයි බතේ තියෙන කෙවිත. බය වෙන්න එපා දිවි ලෝකෙ නෙමෙයි. උඹ යන්නේ නිවනට කියලා කල්පනා කරන හිතපන් කියනකොට එයාට නැවතත් අර මනුෂ්‍ය ලෝකෙදී භාවනා කරනකොට ලැබිච්ච සතිය, වීර්ය, සමාධි, ප්‍රඥා පිළිබඳ විශ්වාසය පහළ වෙලා ඒ බණ කියනකොටම රහත් වෙනවා. ඉතින් ඉතින්දි පේනවා මේ ආහඳුරන විශාල අභ්‍යක්යක් වෙලා තියෙන දිවි ලෝකෙ කියලා. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ අහන්නේ දිවි ලෝක කියලා නිවන් දකින්න බැරිද කියලා. මම ඇති කරගෙන තියෙන තර්කය තමයි මෙහෙන් පුරුදු කරපු දෙයක් වැඩි දියුණු කරන්න පුළුවන්. එහෙදි පටන් ගන්න නම් බෑ. ඒක සියලු දේ පටන් ගන්න මේකේ. මේක කියන්නේ මඟුල් සක්වල කියලා. මොකද දුක සැප දෙක සමබරයි මේකේ. ඒ නිසා ඕනම අලුත් දෙයක් පටන් ගන්න ඕන ශක්තිය මේකේ තියෙන්නේ. අරකේ සැප වැඩි දුක අඩුයි. ඒ නිසා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බෑ. මෙහිදී අවබෝධ කරලා ගියොත් ජස්ටිෆයි කරගන්න පුළුවන්. ඒ නිසා මේ ලැබපු අවස්ථාව විතර ආයෙනම් පින් කරලි වෙලා ඕකට ගිහිල්ලා වැටුනොත් අලිය අවුලකටපත් වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච එකේ උපරිම ප්‍රයෝජන මේක කොහොම හරි පැල කරව ගත්තොත් හරි ඇටේ මේ කණුවද ගත්තොත් හරි ඊට පස්සේ වෙවේ මේක තමයි භූමිය. ඒ නිසා දිවි ලෝක පිළිබඳව ওই තියෙන අදහතිය බලනකොට මේ ඒක දඬුවමක් වගේ මට්ටම් වෙන්නේ. මේ වැඩි කරපු එකට දඬුවමක් වගේ තමයි. ඔබට ගියාට පස්සේ මොන තාලෙවත් කොච්චර දෝ කාලයක් ඉන්න පුළුවන් කියලා මේ අවුරුදු 100ක් එක දවසයිද ඔන්නම ගණන් වගේක් පෙන්නනවා. ඉතින් ඕකට ගිහිල්ලා යන්න බෑ. ෆ්‍රිජ් එකට දාලා වැහුවා වගේ ඔහේ ඉඳයි වෙන්නේ කියලා. මේකේ මොනේ නේ එහෙම උලන් අදිනවා මේ රත් වෙනවා මේ චීතර වෙනවා අම්මා මැරෙනවා තාත්තා මැරෙනවා සුළු සුළං වෙනවා ඔබ කොට යන් කියන එක නිතර සංවේග පහල කරනවා හරි නෑ ඔක්කොම සැප දිනාට පස්සේ හරිම බයස් ලයිෆ් එකක් තියෙනවා මම නැවතත් කියනවා අත්දැකීමෙන් නෙමෙයි මේ කියන්නේ අහපු දේවල් වලින් මම මේ කියන්නේ මම කි කියන්නේ නේද
1
ඔව් කියන්නේ ඔකට දෙලා තියෙනවා
Friday, on Friday 15 January being the one before the very last day of the interview. There are lots of people who are very keen to get at least one interview. They decided after starting the interview the fine, allowing the profession opportunity. They had come from Sri Lanka and Indonesia.
Much better for them. ඒකදී අපි කතා කරා පියා මාත්‍යවන් ඉතනේ ක්‍රමයක් යොදයි දැනට ඉන්ටර් කවදාක එකක්වත් කරපු නැති අයට ප්‍රයොරිටි දීලා එහෙට ඉඳලම දැන් ඉන්ටර් කරපු කට්ටියට ඉන්ටර් නම්බර් 1 2 3 කියලා ලේබල් කරනවා කියනවා එහෙම නේ මම එකක් කරලා තියෙනවා දෙකක් කරලා තියෙනවා තුනක් කරලා තියෙනවා ඊට පස්සේ එන් ලයිස්ට් එක හැටියට ඔක්කොම කළ යුතුයි කියලා බලපෑමක් කරන්නේ නැහැ කරගන්න කැමැති ඔය කෙන් ලයිස්ට් ඉන්න අයට අද ඉඳලම ප්‍රයොරිටි දීලා එකක් දෙකක් කරපු අයට අපි පස්සේ සලකා බලන අවස්ථාවේ හැටියට කෙසේ නමුත් මේ කලින් පටන් ගන්න පුළුවන් නම් ඒ අවස්ථාවත් බලනවා